passado, 2018 වසරේ 7 වෙනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. දුකෙන් නිදහස් වෙන මඟ, දුක් නිරෝධ කරන මඟ, අරිහතුන් වහන්සේලා ගත්ත ඒ ආර්ය මාර්ගය, අපි ජීවිතේ පුරුදු කරගනිමු, අවබෝධ කරගනිමු. ඒ තුළින් සැනසීම ලබමු. දුක තියෙන්නේ ඇයි කියලා කෙනෙක් කෙටියෙන් ඔබෙන් ප්‍රශ්නයක් අසන. ඇයි අපිට මෙච්චර දුක? ඔබේ උත්තරේ මොකක්ද? ඇයි අපිට මෙච්චර දුක කියලා ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔබේ දරුවෙක් කරේ, මිතුරෙක් කරේ, ඇයි අනේ අපිට මෙච්චර මේ දුක, ඇයි අපිට මෙච්චර මේ ප්‍රශ්න, ඔබේ පිළිතුර කවරක්ද? සැප බලාපොරොත්තු වීම නිසා සමහර අයගේ පිළිතුර. තව මම අල්ලගත්ත නිසා. තව ඇයි අපිට මෙච්චර දුක? මෙච්චර දුක ගොඩාක් ගැළපෙන උත්තර තියෙනවා. මෙච්චර දුක දෘෂ්ටි නිසා. පළවෙනි එක. දෙවෙනි එක සංකල්ප නිසා. තුන්වෙනි එක වචන නිසා. ඔය විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා තමයි මුලින්ම දැක්ම කියන එක පිරිසුදු වෙන්නේ නැතුව මොනම දෙයක්වත් වැඩක් වෙන්නේ නැහැ. මොකද දැකලනේ හැමදේම වෙනස් කරගන්නේ. දැන් ජීවිතේ බලන්න, පාර යද්දී අනුගමනය කරන නීතිය දැකලා නේද වෙනස් කරගන්නේ? ඕන මාර්ගය වෙනස් කරගන්නේ දැකලා. පාර පනින්නේ දැකලා. දකින්න පුළුවන්කම තීද්දිත් නොබල පයින් ගහිට කරන්න දෙයක් නැහැ. දැක්ම තමයි ප්‍රධාන වෙන්නේ සියලුම පසුගාමි ක්‍රියාවන් වලට. ඒ නිසා මුලියටම සමාධිය ගේන්න තිබ්බා බුදුහාමුදුරන්. දැන් මුලින්ම අපි ආයේ භාවනා කරන්න ගිහිල්ලා මොකද ඉස්සෙල්ලා ඇති කරගන්න බලන්නේ? සමාධිය නෑ. ඉස්සෙල්ලා දැක්ම හදා ගන්න ඕන. මේ දැක්ම හදා ගන්න තියෙන දේ පිළිවෙල තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. දැක්ම හදාගත්ත කෙනෙක්. ඒ දැක්ම හදාගත්ත කෙනාගේ අවබෝධයෙන් දෙසෙන අන්ධභූත කතා නෙමේ. අපේ මේ මහා පඬිවරු ස්වාමීන් වහන්සේලා ඉන්නෝ ශාස්ත්‍රීය වශයෙන් ගත්තහම පුදුම දැනුමක් සහ පුදුම අවබෝධයක් තියෙන කියලා මම සතුටු වෙනවා. ඒ වුණාට නිවන් මඟ ගැන කියන්න ගියාම එහෙම නැත්නම් කොහෙද යන්නේ මල්ලිකෝ? තේරෙනනේ මහා ශාස්ත්‍රඥයෝ මහා දැනුමක් තියෙන අය. ඇයි ඒකට හේතුව? ඒක අවබෝධයෙන් තොරව කියන්න බැරි දෙයක් නිසා, අවබෝධයෙන් තොරව ඒක ප්‍රකාශ කරන්නට බැරි නිසා කොහෙද යන්නේ මල්ලිකෝ වෙනවා. ඒ නිසා මේ නිර්වාණ අවබෝධය කියන එකයි අර ග්‍රන්ථ ධූරෙහි මහා ප්‍රවීණෙක් බවට පත් වෙන එකයි කියන්නේ දෙකක්. එතකොට අපි ග්‍රන්ථ ධූරේ ප්‍රවීණත්වයට ඒ ප්‍රවීණත්වයට අපි ගරු කළ යුතුයි. හැබැයි ඉතින් ඒ ප්‍රවීණත්වයේ තමදු හිතුවක් වටින්නේ නැහැ ආර්ය ධර්මයේ ප්‍රවීණත්වය එක්ක. මොකද ඔවුන් සතර අපායෙන් මිදලා සතර කෙලවර කරන ධහමකට ඇවිල්ලා ධහම ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. අන්ධයා මාලයක් කරේ දාගෙන ඉන්නා වගේ වැඩක් තමයි තියෙන්නේ. ආ අර සුද්දොත් ඇවිල්ලා කියලා තියෙනවා ලංකාවේ මිනිස්සු රත්තරන් කන්දක් උඩ බුදිලු. ඒ මිනිස්සු දන්නේ නැහැලු ඒ රටේ වටිනාකම, ඒ රටේ තියෙන සම්පත්, ඒ රටේ තියෙන අගේ දන්නේ නැහැලු. නේද? ඒ වගේ අපි මේ දහමත් එක්ක බැලුවහම ඒ දහමත් රත්තරන් කන්දක්. ඒක උඩ මිනිස්සු බුදි. මිනිස්සුන්ට බොහොම පොඩි දේවල් වටිනකම් හදාගෙන තියෙනවා. පුංචි දේවල්, ඒ කියන්නේ අගයක් නැති දේවල් වලට අගයක් දීලා තියෙනවා. අගයක් නැති දේවල් වලට අගයක් දීලා තියෙනවා. ඒක මහා පුදුමයි. සත්ව කුණක ඔය තියෙන හමක් ඉස්සර පොළොවේ බලා දාලා පැත්තකට දැම්මා. ඒත් බලන්නකෝ ඔය සමහර වෙලාවට ගියාම මේ සතුන්ගේ හං වලින් හදලා තියෙන කාන්තා බෑග් එකේක එහෙම වටිනාකම මේ ඩියුටි ෆ්‍රී එකේ එහෙම එයාපෝට් එකේ බලන්න ගියා. ඈ කිඹුල් හමකින් හදලා තියෙන කීයද කියලා බැලුවහම 104,500යි 105,500යි බෑග් එකේ වටිනාකම. මං අහුවා ඉතින් මේ වෙනි බෑගුත් දාගෙන යනවද? ඔව් ඇමතිවරුන්ගේ නෝනලා මේව තමයි දාන්නේ. දුප්පත් මිනිස්සුන්ට බින්දිද්ද වෙන උදව් කරනවනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දාන. එතකොට මේ වටිනාකම හැදුවේ කොහොමද? නොවටිනා දෙයකට වටිනාකම හැදුවාම ඔව් ඒව තුල වටිනාකමක් හැදෙනවා. ඒ නිසා එවැනි කෙනෙක් වෙන්න එපා. ඒකට කියන්නේ අසාරේ සාර මතිනවා. එහෙනම් මේ ලෝකේ මේ මිනිස්යාගේ දෘෂ්ටි අතර වෙලා තියෙන විපර්යාසය මොකන්ද? අසාරේ සාර මතිනවා. අපිටත් තිබුණනේ අසරු දේවල් පස්සෙන් යන්න. ග්‍රාමීය වශයෙන් ඉපදිලා ඊට පස්සේ සමාජීය වශයෙන් විවිධ සමාජ තලයන්වල ජීවත් වෙන මිනිස්සු සිටියා. විවිධ පවුල්වල පරිසරයන්වල තරුණයෝ හිටියා. ඒ අය ආශ්‍රය කරගෙන ඉස්සරහට එද්දී අපිට තිබුණා අසාරේ සාරමතිනෝ වෙන්න තිබුණා. මං හොඳට තේරුම් කරගත්තා මේ මිනිස්සුන්ගේ චින්තනයෙන් ගමන් කළ ගමනක් නම් නෑ. මහා නිෂ්ඵල ජීවිත. මේ ජීවිත හදන්නත් බෑ. මේ ජීවිතවලට කරුණු කාරණා කියලා පැහැදිලි කරලා දෙන්නත් බෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි මම මිදින එක. ඒ නිසා මේ ධර්මයේ gedara ඉන්න අයට කියලා දෙන්න කලින් සමාජයේ ඉන්න දෙන්න කලින් ඉස්සලම කරන්න ඕන වැඩේ මොකද්ද? තමන් අවබෝධ කරගන්න එක. මාරය ඇවිල්ලා එහිමත් ධර්ම සංකාරයක් දෙන අවස්ථා තියෙනවා. මේක අනිත් අයට කියන්න යන්න කියලා අවබෝධය නැහැ. එතකොට අපි ඒකට ඒ මලයට අහු වෙනවානේ. ඉතින් ඒ උගුල් වලට අහු වෙන්නේ නැතුව බොහෝම කැපවීමෙන් බොහෝම ධෛර්යයෙන් මේ මාර් බාධක මිදගෙන මේ මගේ දුකට පිහිට වෙන්න පුළුවන් මටම විතරයි, වෙන කවුරුවක්වත් මට පිහිට නැහැ කියන ඒ ආධ්‍යාත්මික යථා අවබෝධයෙන් අපිට අපි පිහිට වෙන වැඩපිළිවෙලෙහි ගමන් කරන්න ඕනනේ. අර බුදුරජාණන් වහන්සේගේ වචනය ආත්මార్థකාමී වගේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසය. වෙන කෙනෙක් කොහෙද? තමන්ට තමා පමණයි පිහිට. ඒ පිහිට පිහිට කරගන්නවා නම් පිහිට කරගන්න තියෙන්නේ මේ මනුෂ්‍යාත්මය තුල, ඒ ආයු කාලය තුල. ඒකත් නැති වෙලා යන එකක්. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත. බලන්න ලෝතුරා බුදු කෙනෙක් නන්ද කුමාරයා බොහොම ලස්සන විවාහ යුග ජීවිතයකට පත් වෙන්න හදන වෙලාවේ අරගෙන ගිහිල්ලා ධර්මය කියලා ධර්ම අවබෝධය කරලා මේ ශාසනික පිළිවෙතට අඳගහගත්තා. ඇයි එහෙම කළේ? බුදු කෙනෙක් විතර මේ නිවනේ අගය කවුරුවත් දන්නේ නැහැ. මේ නිවන ඒ තරම් සුන්දරයි, ඒ තරම් වටිනවා, මෙච්චර සිසිලසක්, මෙච්චර සහනයක්, මෙච්චර සුවයක්, මෙච්චර දායාදයක් වෙන ලෝකෙ කොහොවත් නැහැ. සමහරලාට පිට ඉන්න පුහුදුන් ජීවිතේ අගේන මිනිස්සෙක් හිතන්නේ අර බලන්න අච්චර සුන්දර ජීවිතයක් අඩගම්පල් කරානේ කියලා. දැන් එහෙම විවාහ ජීවිත යුග ජීවිත වලට ඔයත්තු පත් වෙලා දැන් දරුමල්ලු හදලා වයසට ගිහිල්ලා ඉන්නේ, අපිට අහන්න තියෙන සුන්දරයිද? සුන්දරයි නෙමෙයි සාහින්නහස, ගින්දරයි නේද? එහෙමනම් මේක අවබෝධ කරගෙන යන ගමනක් තියෙන්නේ. දැන් මේක අවබෝධ කරගත්තට පස්සේ මේ ලෞකික ජීවිතයක පැවැත්මක බැරිකමක් නැහැ. ලස්සනට ඒ ජීවිතත් ගත කරපු, රජකම් කරපු, සිටුකම් කරපු ඒ පිරිස හිටිය මගඵල නිවන් අවබෝධ කරගෙන අනාගාමී ඵලයේ ඉඳගෙන ගිහිව ඉඳගෙන බණ කියපු උපාසකයෝ සිටියා. එනිසා ඒක ගැටලුවක් නැහැ. මේ රහතන් වහන්සේ නමක් රහත් වුණාට පස්සේ ගිහි ගෙයි හත් දවසක් ඉන්නේ පිරුණෝම් පහනව කියනගේ අදහස තමයි. රහතන් වහන්සේ නමක් රහත් වුණාම ඒ කොතනක සිටියත්, ඒ රහතන් වහන්සේ ගහක් මුල හිටියත්, ගල් ගුහාවක හිටියත්, කොයිමක හිටියත් එතන පන්සලක්, එහෙම නැත්නම් ආරණ්‍යයක්, භාවනා මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. දැන් ටිකක් ධර්මය අවබෝධ කරගත්ත ගෙදර අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි සහෝදරයෙක් හරි හිටියත් මොකද වෙන්නේ? හැමෙයින් සැරේ අනිත් අයගේ අතර ධර්මයේ ගිහිල්ලා ඒ ඇත්තෝ ධර්මකාමී බවට පත් කරගෙන පන්සලක් නොවුනත් අපි කියනවා පන්සලක් වගේ ගෙදරක් නේ, පන්සලක් වගේ තැනක් කියන මට්ටමට හදනවා. එච්චර නිමිච්ච තැනක් බවට පත් කරගන්නවා, නිර්මාණය කරගන්නවා. නෝකයි ඔය අදහස. ධර්මයට නැඹුරු වෙන කෙනා අනිත් ඇත්තන්ට බෙදලා දෙන්නේ ධර්මය. එයා දන්නවා කෙවෙන කිසි දෙයක් මේ ලෝකෙට දීලා වැඩක් නැහැ, දරුවන්ට දීලා වැඩක් නැහැ, මේ මිනිස්සු සෑහීමටපත් වෙන්නේ නැහැ කියලා. නිසා මිනිසුනුත් කල්පනා කරන්න ඕන මේ හිතට මොනම දෙයක්වත් දීලා සෑහීමටපත් කරන්න බෑ කියලා කල්පනා කරන්න ඕන. මේ සෑහීමටපත් කරන්න බැරි හිතට මේ හිල් වෙච්ච කලයට වතුර වක් කරන එකේ කොච්චර වැක්කිරුවත් තේරුමකුත් නෑ කියලා තේරුම් කරගන්න ඕන. මහා සාගරේ කවදකාරී මහණෙනි පිරිලා ඉතිරිලා යයි කියනවා. ඒත් මනුෂ්‍යයාගේ මිනිස් సంతානයේ තියෙන තණ්හාව ඉරිලා ඉතිරිලා යන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ මිනිසුන් දිනුනෝ කියලා අපේක්ෂා කරන්නේ? ලෝකයේ කවුරුන් හෝ විසින් දිනුනුව යයි සම්මත කරපු දෙයකට තමයි ওই දිනුනුවයි කියලා කියන්නේ. වටිනවයි කියලා සම්මත කරපු දේවල් තමයි වටින්නේ. නැයි ඉස්සර කැලෑවල් වල මිනිස්සුන්ට වල්ලපට්ට හැදුන ගස්වල වල්ලපට්ට ගස් කපලා ගිනි තියන පුච්චන. දැන් කොහොමද වල්ලපට්ට? අර වල්ලපට්ට කියන ගස් වර්ගයක හැදෙන දෙයකට කෝටි ගණන් වටිනවා. ඒ සම්මතයක් බවට පත් වෙනවා. ඒකේ වටිනකමක් හට ගන්නවා. ඒ ලෝකේ හැටි මේ මහ පොළොවෙන් වර්ණවත් වෙච්ච පාට වෙච්ච දිස්නේ ගහන ගල් කෑල්ලක් අහුවෙන. ඒකේ තියෙන ලස්සන අනුව, ඒකේ තියෙන දුර්ලභත්වය අනුව ඒවා ඌටි ගණන් වටිනකම් හැදෙනවා. ඒවා සම්මතේ හැටියට, සම්ප්‍රදාය හැටියට. ඒ මහ වටිනකම් හැදෙන්නේ. එහෙමනම් මේ ලෝකයේ කිසිදු වටිනාකමක් නැති ලෝකයේ මිනිස්සයට කැමති නම් වටිනාකමක් දෙන්න පුළුවන්, කැමති නම් නොවටිනාකමක් දෙන්න පුළුවන්. ඉතින් මිනිසුන් එක එක දේවල් වටිනාකමයි කියලා හිතාගෙන ඉන්නවා. සමහර අයට බොහෝම කාර්යබහුල, සක්‍රීය, බොහෝම ධනවත් ජීවිතයක් වටිනවයි කියලා හිතනවා. එයා හරියට බිසි බිසි කියාගෙන ෆෝන් දෙක තුන කනේ තියාගෙන එහෙම මෙන් සූස් ගහලා වාහන වලින් ගිහිල්ලා නේද ලොකු වැඩ කරගෙන එයා ඉතන් ඉන්නේ. ඒක තමයි ලොකු. එතකොට එයා එතන ඉන්නවා. තව එක්කෙනෙක් හිතාගෙන ඉන්නෝ නෑ මං නිහඬව පාඩුවේ නිෂ්කලංකව ජීවත් වෙන්න ඕන. ඒක තමයි වටින්නේ කියලා තේරුම් අරගෙන එයා එතන ඉන්නවා. දැන් මේ පින්නතුන්ට හිතුන භාවනා වැඩසටහනට යන්න ඕන. ඒක තමයි වටින්නේ කියලා. දැන් මේ පින්නතුන් මේ ඒ වටිනාකම මෙතන දැන් භුක්ති විඳින්නේ. දැන් තව කෙනෙක් කල්පනා කරන්නේ මේක නෙමෙයි වටිනකම. ඔවුන් සම්මත කරපු වටිනාකම, ඒ වටිනාකමෙන් ආරූඪ වෙනවා. දැන් මෙතන නම් එහෙම ආරූඪ වෙන්නේ නැහැ. අපි එක්තරා ධර්ම මාර්ගයක යන්නේ කියලා අපි අනිත් ධර්ම මාර්ගවලට මේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිෂ්‍යාවෙන් ඉන්න පිරිසක් නෙමෙයි, ගරහන පිරිසකුත් නෙමෙයි. අපි අපිව තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක්. නැත්තම් හරි ප්‍රශ්න තියෙනවා අර හාමුදුරුවන්ගේ ගාවට යන කට්ටිය මේගොල්ලෝ. මේගොල්ලෝ මේ හාමුදුරුව පස්සේ යන අය මේ හරි හරි දෘෂ්ටිධාරී. බස් එකේ ගියත් එක සීට් එකේ වාඩි වෙන්නේ නැති මට්ටමට. මේ පින්නතුන්ට එහෙම රෝගාබාධ නැහැ. එහෙම දෘෂ්ටීන් අපි හදන්නේ නැහැ. අනිත් අයට වෛර කරන විදියට, අනිත් අයගේ දහම වැරදි කියන සංකල්ප හදලා ඒවට නින්දාශීලීව කතා කරලා එහෙම හදන්නේ නැහැ. හැබැයි නිදහස දීලා තියෙනවා. ඒ නිදහස තුළ තමන්ගේ සිහිය හොඳින් පිහිටවාගෙන තමන් කටයුතු කරලා ගමන් කරලා තමන්ගේ විමුක්තිය තමන් සලස ගන්න ඕන. ඉතින් මේ හැම දෙයකින්ම, හැම වචනයකින්ම ඔබගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට තමයි මේ කතා කරන්නේ. සතර සතිපට්ඨානය වැඩෙන විදියටයි කතා කරන්නේ. ඒ නිසා අවබෝධයෙන් දේශන සද්ධර්මයක්, දේශනාවක්, භාවනාවක් තේරුණානේ. වීරිය සිඳිච්ච තැන මේ හැම වචනවලින්ම වීරිය ඇති කරනවා. ශ්‍රද්ධාව මිදිච්ච තැන ශ්‍රද්ධාව ඇති කරනවා. සම්මා දිට්ඨිය මිදිච්ච තැන සම්මා දිට්ඨිය ඇති කරනවා. සම්මා සංකප්පය බිඳිච්ච තැන සම්මා සංකප්පය ඇති කරනවා. සම්මා වාචා බිඳිච්ච තැන ඒක ඇති කරනවා. සම්මා සමාධිය ඇති කරනවා. සම්මා සතිය ඇති කරනවා. සම්මා ජීව ආයාම මේවා ඇති කරනවා. මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයේම බුද්ධ ශාසනයේම දේශනයක් තුලින් ඇති කරනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ දේශනයක් ශ්‍රවණය කරගෙන ඉද්දිම ඒ ඵලයට පත් වෙනවා, අවබෝධයට පත් වෙනවා. ඒ නිසා කියන්න සමස්ත දේශනේම භාවනාවක් කියන්ට ඕන. මොන මොකද්ද භාවනාව? සමස්ත දේශනේම විදර්ශනා භාවනාවක්. ඒ දේශනේ තුලම භාවනාව තියෙනවා. ඒ භාවනාවම තුලම දේශනයත් ගමන් කරනවා. නිවන තියෙන්නේ කොහෙද? තමා තුළ. දැක්ම තියෙන්නේ කොහෙද? ඇසේ. ඇස තියෙන්නේ කොහෙද? කොයිද ඇහැටි? මූණේද? ඇස කොහෙද තියෙන්නේ? ඇසට කියනවා දිට්ඨිය. ඒ කණ්ණාඩි හදන තැන්වලත් දාලා තියෙන දෘෂ්ටි විශේෂඥ කියලා. ඈ ඒ බාහිර වර්ණ රූපේ බලන්නේ ඇහැ හදලා දෙනවා දෘෂ්ටි විශේෂඥ. මාන්තික අතකින් බැලුවහම දෘෂ්ටි විශේෂඥයි. මේ දෘෂ්ටි විශේෂඥයා මේ දෘෂ්ටි පිළිබඳව අවබෝධය ඇති කරලා, මේ දෘෂ්ටි නැති කරලා සම්මා දිට්ඨිය පැහැදිලි දැක්මක් ඇති කරනවා. ඒ දෘෂ්ටි විශේෂඥයෝ බාහිර ඇසේ අකුරු ලොකුවට පේන්න, හොඳට පේන්න, වර්ණ පේන්න හදලා දෙනවා. මේ දෘෂ්ටි විශේෂඥයා මේ අකුරු වල, වර්ණ වල, හැදවල, දෘෂ්ටි වල තියෙන ස්වභාවය කියලා දීලා, දෘෂ්ටි නොගෙන මේ ලෝකේ අලංකාර ලෙසම බලන හැටි කියලාද? මේ ලෝකේ අලංකාර ලෙසම බලන හැටි කියලා දෙනවා. දෘෂ්ටිධාරී කෙනෙකුට මේ ලෝකේ ලස්සන තියෙන්නේ. දෘෂ්ටි ධාරී බවින් නිදහස් වුණාට පස්සේ තමයි පින්නතුනි මේ ගහේ, වැලේ, ඇලේ, දොලේ, ඉරේ, හඳේ, වලාකුලේ තියෙන ලස්සන දකින්න පුළුවන්. තකන් ලස්සන පේන්නේ ඇයි? තමන්ගේ දෘෂ්ටි අතර තමයි තමන් ජීවත් වෙන්නේ. ඒ නිසා එයාට දෘෂ්ටි නිසා මේ ලෝකේ සැබෑ තත්ත්වෙ පේන්නේ. කරුණක සැබෑ තත්ත්වෙ පේන්නේ නැහැ. තේරෙනවද මේ ලෝකෙ මිනිස්සු අප්‍රමාණ දුක් විඳින්නේ අල්ප දෙයක් වෙනුවෙන් කියලා? දැන් විස්රාම යනකම් වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා දුක් විඳලා හැමදාම පස්සේ ගෙලිලා ගිහිල්ලා හෙම්බත් වෙලා ගෙදර ඇවිල්ලා දැන් 50-60 පැනපු අයගේ මම අහන්න කැමති කෝ ඉතුරුව? කෝ ඉතුරුව? සායනාස ගේ ඉඩමයි විතරයි. ගේ ඉඩමයි, මේ කාර් එකයි විතරයි, මේ බයිසිකලේ විතරයි. එහෙම නැත්නම් මට විස්රාම වැටුනේ පාළු 1000ක් හම්බ වෙනවා 30000ක් හම්බ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒකර මුළු ජීවිතයක් කැප කළේ මේකටද? මට ওই ඔළුව තිබුණේ අවුරුදු 12 දී විතර. මෙච්චර දුක් විඳින්නේ මේකටද කියලා අහනවා මම. මෙච්චර දුක් විඳින්නේ මේකටද? පළවෙනි වසරට පිරිවෙනේ පළවෙනි වසරට ගියාම මං අහනවා මගේ පාලි ගුරුවරයගෙන් අහනවා දැන් මෙහෙම ඉගෙනගෙන අපි කොතෙන්ටද යන්නේ? අපි ওই විදියට පිරිවෙන අවසාන එහෙම කළා. ඉතින් අපි යනවා විශ්වවිද්‍යාලයට යනවා. ගිහිල්ලා ගිහිල්ලා ඉතින් එහෙත් ඉතින් ওই රැග්ගේ කිහිම කාලා ඉගෙනගෙන එනවා. ඇවිල්ලා ඊට පස්සේ ඇමති කෙනෙක්ගේ පස්සේ යනවා. ගිහිල්ලා ගුරුවත්වයක් එහෙම ගන්නවා. ඊට පස්සේ ඉතින් එතන කාකුටාගෙන මරාගෙන වැඩ කරගෙන අවුරුදු ගාණක් ඉන්නකොට ඉතින් ඉහළ තන්තරකට ඔබ විදුහල්පති කෙනෙකුට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් විශ්‍රාම යනවා. ඊට පස්සේ ඉතින් විශ්‍රාම ගිහලා ඉතින් පන්සලේ වැඩ බලහන් වයසට ගිහලා මරලා යනවා. ඒකට පඩිය ගියේද මේ දවස්වල 12500යි 11500යි වැටුව. මේකටද මේ මහන්සි වෙන්නේ? හැම කෙනාම අහන්න බලන්න ඕන තමන්ගේ ජීවිතේ මේ දුක් විඳින්නේ මේකටද? මේ මැරෙන්නේ මේකටද? මීට වැඩිය දෙයක් ජීවිතේ හොයන්න ඕනේ නැද්ද? මං කියන්නේ ඒක නැතුව ජීවත් වෙන්න බැහැ සම්මුතියක. නමුත් ඒක ආත්මය කරගන්නට එපා. රස්සාව ආත්මය කරගන්න එපා. ගේදොර ආත්මය කරගන්න එපා. ඈ නිරතල ආත්මය කරගන්න එපා. තනතුරු ආත්මය කරගන්න එපා. ඒව සිඳුනට පස්සේ ඒව නැතුව ගියාට පස්සේ උලම් බහපු ටයර් එකක් වගේ දුක් විඳින්න සිද්ධ වෙන නිසා ඒව කිසි දෙයක් ආත්මය කරගන්න එපා. ඒව තවතකින් ධර්ම වචන වලින් කිව්වොත් ඒක චිත්තඋපක්ලේශ හැටියට ගණන් ගන්න පුළුවන්. මදේ ඇති කරගන්න එපා. යොබ්බන මදේ කියලා එකක් වෙනවා. කට්ටියට තියෙනවද යොබ්බන මදේ තාම? නෑ නේ. යොබ්බන මදේ නෑ. ධනේ නිසා බලේ නිසා ඇති වෙන මදයන් තියෙනවා. ඒවෙන් කිපිලා ඉන්නේ. ඒවා මතුවෙනකොට තමන් දැකලා චිත්තඋපක්ලේශ කියලා ඒව දුරු කරගෙන යන්න පුළුවන් ශක්තියක් ඥානයක් තියෙනවන අන්න ඒකට කියන විදර්ශනාවයි කියලා. ඉතින් සමහර අයකට කියන කල්පනා කරනවා කියලා නේද? කමන්නේ කල්පනා කරනවා කියලා හරි විදර්ශනා කරනවා කියලා හරි ඒක තේරුම් ගන්න. කල්පනා කරනවා කියලා තේරුම් ගත්තක් කමන්නේ. විදර්ශනා කරනවා කියලා තේරුම් ගත්තක් කමන්නේ. හරි විදිහට තේරුම් ගන්න. වචනයක කිසිම අර්ථයක් නැහැ. ඒකට අපි අර්ථයක් දෙන්න ඕන. අපිට චීන වචන ඇහෙනවා. ඇහුනට අපි තේරෙන්නේ නැත්තේ ඇයි? අපි තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද? මොකද්ද ඒකේ අර්ථය? ඒකේ මීන් එක මොකද්ද කියලා අපි ඉතින් කාගෙන් හරි අහනවා. එහෙමනම් මේ කිසිම ධ්වනියක අර්ථයක් නැහැ. ඒකට අර්ථය දුන්නොත් ඒ විදිහට ඒක අර්ථවත් වෙනවා. ඉතින් චීනෙකුට වුමනා වෙලා තියෙනවා. අර අල්ලපු කෙනෙක්ගෙන් කතුරු ඉල්ලගෙන එන්නේ. ඉතින් චීන බොහොම සද්ධායෙන් ඇවිල්ලා ඇහුවා මේ කොල්ලෙක්ගෙන් මං අර එහා එක්කෙනාගෙන් කතුරු ඉල්ල ගන්න එන්න ඕන. මොකද්ද මම කතුරු ඉල්ලන්නේ කොහොමද කියලා ඇහුවා. සිංහලෙන් එතකොට කොල්ල කියලා දුන්න කතර ඉල්ලන්න ඕන විදිය. මොකද්ද කියලා දුන්නේ? මේ කොල්ල චීනට උගන්වලා තියෙන කුණු හර්පය. මේ චීන ගිහිල්ලා අර ගෑල් ළමයා ළඟට ගිහිල්ලා කුණු හර්පේ කිව්වා. ගෑල් ළමයා නැගිට ගමන් කැවුවා චීනට. තේරුණා නේද? චීනට ගැව්වා. චීන ගුටි කාලා දුවලා ආවා. වචනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. චීන එදා ඉඳලා සිංහල කතා කරන එක නතර කරන්න ඇති. දැන් මේ මොකද්ද එතකොට තේරෙන්නේ? චීන ඉල්ලුවේ කතුර. වචනේ ඉගැන්නේ කුණු හර්පයක්. අරයට තේරුනේ කතුර ඉල්ලනවා කියලා නම් නෙමෙයි කුණු හර්පයකින් බැනවදින ආකාරය එකක්. එතකොට චීනට මේ ගැල්ලම ගැව පුටුවේ. දැන් තේරෙනා නේද වචන කියන්නේ මොකද්ද කියලා? ඈ චීනගේ චේතනාවේ අහලකවත් තිබුණේ අසභ්‍ය කතාන්දරයක්. චීන සද්භාවයෙන් ඇහුවේ මට කතුරයි ඉල්ලන් එන්න ඕන, මට කතුරු ඉල්ලන විදිය කියන්න. කොල්ලන්ට තිබුණේ මෙතන විහිළුවක් ඇති කරන්න, එයා අසභ්‍ය වචනයක් කියන්නේ. ඒ අසභ්‍ය වචනෙන් අසභ්‍ය සංඥා තමයි මතුවේ ඒ ගෑනු ළමයට. ගෑනු ළමයා ඒ අසභ්‍ය වචනේ සංඥාවට ප්‍රතික්‍රියා කළා. දැන් කොහේද වචන වල තියෙන්නේ? කොහේද වචන තියෙන්නේ? දැන් හොඳට බලන්නකෝ, ඔක විදර්ශනා කරලා බලන්න. මේ කතන්දරයක්වත් hina යන්න කිව්ව කතාවක්වත් නෙමෙයි. දැන් කොහේද වචන තියෙන්නේ? චීන කියන මාතෘකාව ඇතුලේ බලන්න චීනගේ මානසික ස්වභාවය. එයා ගුටි කනවා කතුරු ඉල්ලන්නේ කියලා. වචන කියන්නේ නිකම්ම නිකං ධ්වනි ධ්වනි. අපි තායි භාෂාවට ගියාම, බුරුම භාෂාවට ගියාම අමුතු ධ්වනියක්. ඒ චලනය වෙන ධ්වනිවලට සංවේදීව අපි ඒවට අර්ථ මේක කියලා පොඩි කාලේ ඉඳලා හිතගත්තා. අම්මා කියන ධ්වනිය එන්නේ මෙයාට. මේක අම්මා කියන්නේ. ඊට පස්සේ බාප්පා, මහප්පා, මුත්තා, මීයාත්තා කියලා මේ දැනගත්තා. අම්මගේ අම්මටත්, ඒ අම්මගේ අම්මටත් මී ආත කියනකොට ඒ ආත මීයේද්ද කියලා අපි අහුවා ඒ කාලේ. නෑ කිව්වා ඒ මේ කියන විදිය මී ආත. කොයිද වචන තියෙන්නේ? ධ්වනි තියෙන්නේ. එතකොට වචන උපාදානය කරන ඒව මුළු ආත්මය කියලා හිතුවොත් ආන්නේව ඔස්සේ යා ඉගෙන ගන්නවා. දෘෂ්ටි ජාලයක් ඉගෙන ගන්නවා. ඒ ධ්වනියලින් තමයි දෙවිවරු නිර්මාණය කරනවා. භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ ඔක්කොම සංකල්ප. මම කියන්නේ සත්‍ය ලෝකෙ නැහැ කියලා කියන්නේ. එහෙම දේවල් තියෙනවා. දෙවිවරුයි කියලා කට්ටියකුත් ඉන්නවා, භූතයෝ කියලා කට්ටියකුත් ඉන්නවා, පෙරේතයෝ කියලා කට්ටියකුත් ඉන්නවා. මම අහන්නේ ප්‍රත්‍යක්ෂ මාවතකින්ද ඔබ ඔය කතා කරන්න කියන එක විතරයි. හොඳයි, ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයියෝ ටික විතරක් තියාගෙන ප්‍රත්‍යක්ෂ නොවිච්ච දෙයියෝ ටික ඔක්කොම අයින් කරන්න. හරිනේ? ප්‍රත්‍යක්ෂ වෙච්ච ධර්ම පමණක් තියාගෙන සංකල්ප වලින් තියෙන ප්‍රත්‍යක්ෂ නොවිච්ච දැනුමේ තියෙන ඔක්කොම ධර්ම අයින් කරන්න බලන්න. ප්‍රත්‍යක්ෂ දෙයක් මතක තියාගෙන ඉන්න උමනාවක් නෑ, උසුලගෙන ඉන්න උමනාවක් නෑ, පද ගලප ගලප ඉන්න උමනාවක් නෑ පිළිතුනේ. මොකද හේතුව? ප්‍රත්‍යක්ෂ වූ දෙයක් දරාගෙන ඉන්න දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන් පවතින දෙයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ ජීවිතේ මොනවද මේ තියෙන විචිකිච්ඡාවල් තියෙන්නේ? ප්‍රත්‍යක්ෂ නොවෙච්ච හැම දෙයක්ම විචිකිච්ඡාවක්ද නැද්ද? විචිකිච්ඡාවක්. ඉතින් ලෝක මිනිස්සුන්ට නිර්වාණය ගැන ප්‍රත්‍යක්ෂ නැත්තම් නිර්වාණයට පැමිණියේ නැත්තම් විචිකිච්ඡාව. මාර්ගඵලවලට පැමිණියේ නැත්තම් විචිකිච්ඡාව. ස්වර්ගය දැක්කේ නැත්තම් විචිකිච්ඡාව. සදෙව්ලෝව දැක්කේ නැත්තම් විචිකිච්ඡාව. දිව්‍ය ලෝකේ යන්න, දිව්‍ය ලෝකේ ඉස්සරහා පහම්පත්තු කරලා ඇද්දට දිව්‍ය ලෝකේ යන්න බෑ. යම්කිසි මිනිස්සෙකුට ඌමනා වෙනවා විශාල ගොඩනැගිල්ලක හිමිකාරයෙක් වෙන්න. ඒ මිනිස්සයා තෝරගත්තොත් මේ ගොඩනැගිල්ල ඉස්සරහට ගිහිල්ලා යාඥා කිරීම හරි, ඒ ගොඩනැගිල්ල ඉස්සරහා පහම්පත්තු කිරීම හරි, අනාගතේ මේ ගොඩනැගිල්ලේ හිමිකාරයා වෙන්න හරි, එහෙම නැත්තම් මෙවැනි ගොඩනැගිල්ලක් හදන්න හරි, මම කළ යුතු එකම දේ ගොඩනැගිල්ල ඉස්සරහා පහම්පත්තු කිරීම කියලා, ඒක විද්‍යාත්මකද? නෑ නේද? මේ වගේ තමයි. ඒ නිසා ඔය යදින පතන ලෝකයේ අයද සිද්ධ වෙන්නේ අර මහා බිල්ඩිමක් ඉස්සරහා පහම්පත්තු කරනවා ගිහිල්ලා මට මේ වගේ බිල්ඩිමක් ලැබේවා කියලා පහම්පත්තු කිරීම පමණක් කර කර ඉන්න අඥාන මිනිස්සෙක් හා සමානයි. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිත සැහැල්ලු වෙන තරමට ඉහළට යනවා, බර වෙන තරමට පහළට යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒක තමයි. ගිතෙල් මුට්ටියක් පුරවලා කඩන්න කිව්වා. දඬු මුගුරක් අරගෙන ඇවිල්ලා කඩන්න කිව්වා. හැදුවාම ගිතෙල් ගන්තරේ පා වෙනවා. කැබිලිති කටු දී යටට යනවා. කෙනෙක්ගේ පුණ්‍ය ධාරාව කියන්නේ මෙන්න මේ වගේ පා වෙන දෙයක්. ඒ වගේම අපුණ්‍ය දෙය කියලා කියන්නේ අන්නර වගේ කැබිලිති දෙයක්. ඒ නිසා ඔබ කරන දේවල් එහෙම අනිත් කෙනාට ලේසියෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් කමක් නැහැ. එයත් සූදානම් වෙලා ඉන්න ඕන මේක ලබන්න. අන්න එතකොට කියනවා අනුමෝදනාව කියලා. සසරට හරි පින් අනුමෝදන් කරන පිළිවෙතල ඕකයි. අපි මෙහෙන් කෝල් එක දුන්නට වැඩක් නැහැ. එයා කෝල් එක ආන්සර් කරන්න සූදානම් වෙලා නැති මට්ටමක ඉන්නවා. මෙහෙන් කෝල් එකක් දෙනවත් එක්කම යාගේ ආන්සර් එකක් තියෙනවා නම් ඒක දැකලා සතුටු වෙන්න පුළුවන් මට්ටමක හිටියොත් පමණක් මේක සම්බන්ධ වෙලා වෙනවා. එහෙම නැත්නම් අපේ සිත සන්තෝෂ වෙලා අපිට පින ලැබෙනවා. නැත්නම් අනුමෝදන් වෙන්න සුසු කෙනෙක් දැක අනුමෝදන් වෙනවා. හැබැයි අටපිරිකරවලවත් පිරිකරවලවත් මුදල්වලවත් බත්වලවත් වෑංජනවලවත් පින් නැත. කෙනෙක් හිතාගෙන හිටියොත් අටපිරිකරේ පින තියෙනවා කියලා, මා අටපිරිකර 1000ක් පූජා කරා 100ක් පූජා කරා කියලා. එහෙනම් ඉතින් පින තිබින තියෙන්න ඕන අටපිරිකර ආස්සේ. කොයිද තියෙන්නේ? තමන්ගේ චේතනාව ආස්සේ තමයි ඒක තියෙන්නේ. ඒකත් එක්ක ලෝභ දේශ මොහ මුල් වෙන තරමට ඒක පිනේ බලය අඩු වෙනවා. ලෝභ දේශ මොහ දුරු වෙන තරමට ශක්තිය වැඩි වෙනවා. මොකද්ද මේ පින? ඔය පින කුසලයේ කියලා දිත්තේකට ගත්තත් ඒක ලෝකෝත්තර පින් බලයක්, ලෝකෝත්තර කුසල් බලයක් කියලා යොදා ගන්නත් පුළුවන්. ලෞකික කුසල් ලෞකික පින් කියලා කොටසකට බෙදන්න පුළුවන්. අන්න එහෙම තමයි ඔක තියෙන්නේ. එහෙම එහෙම නැතුව මේවා පින් මේවා කුසල්ම කියලා වෙක් කරන්න නෙමෙයි හොඳ නිර්වචනයක් දීලා තිබ්බා අපේ මේ මහා පඬිවර ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන නායුනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බොහොම ලස්සනට කියලා දෙනවා මේ මේක පිනයි කුසලයේ කියලා දෙකක් වෙන් කරනවට වැඩිය මේක මෙන්න මේ විදියට බෙදාගත්තාම හරි කිව්වා මේ දෙකේම ලෞකික ලෝකෝත්තර වශයෙන් තියෙනවායි කියලා ඈ ලෞකික පින් ලෝකෝත්තර ඕ හේතු වෙන පින ඒ වගේම ලෞකික කුසල් ලෝකෝත්තර හේතු වෙන කුසල් කියලා කොටස් දෙකකට බෙදාගත්තාම හරි කිව්වා මේ පිනයි කුසලයයි දෙක දෙක වෙන් කරලා බෙදනවට වැඩිය කියලා ඒක තමයි හරි ක්‍රමයේ මේ කිසිවක් මේ දැනගෙන දැනගෙන දැනුම ඇති කරගෙන වැඩක් නැහැ අපේ ආධ්‍යාත්මය මේ ලෝකෝත්තර කුසලයට පත් කරගන්න ඕන ඇති කරගන්න ඕන කසල නැති කරගන්නව නම් කුසල එතන හට ගන්නවා නේද කසල නැති වෙනව නම් කුසල එතන හට ගන්නවා මොනවද කසල බලන්න කසල තියෙනවද කියලා ඉස්සෙල්ලා කසල අඳුරගන්න එපා තමයි ලෝකේ තියෙන ඔක්කොම ධර්ම කරුණු ඉගෙන ගන්නවා හැබැයි තමන්ගේ කසල පරීක්ෂා කරන්න නැතුව වැඩක් නැහැ තමන්ගේ ගෙදර තියෙන ගුණකොඩ පුච්ච ගන්න නැතුව රටේම තියෙන ගුණකොඩ වල ටික බලපලා ගණන් හදලා වැඩක් තියනවද වැඩක් නැහැනේ තමන්ගේ ගෙදර තියෙන ගුණකොඩ පුච්ච ගන්න ඕන ඒ නිසා අපි කරන්නේ මෙතනදී තම තමන්ගේ ගුණකොඩ ගැන පරීක්ෂා කරලා තමන්ගේ වත්ත පිටිය පිරිසිදු කරගන්න එක තමන්ගේ මනස පිරිසිදු කරගන්න එක තමන් ඉන්න තැන ගේතොර පිරිසුදු කරගන්න බලන්න තමන්ගේ දෘෂ්ටිය තුල තමන් පිරිසුදුද බලන්න මෙතෙන්ට එන දෘෂ්ටිය බණ ධර්ම අහගෙන යන දෘෂ්ටිය ඔබේ පැවැත්මේ දෘෂ්ටිය ඇයි ඔබ පවතින්නේ මේ සමාජයේ ඔබ පවතින්නේ මොකටද කියලා ඉස්සෙල්ලා බලන්න මොකටද මං ජීවත් වෙන්නේ කියන එකනේ ඒ දෘෂ්ටි හරියද කියලා බලන්න මොකටද ජීවත් වෙන්නේ කේලම් කී ගියා ඉන්නද අනුන්ගේ ඇදකුද හොය හොයා ඉන්නද කවුරුත් එක්ක තරඟ කර කර ජීවත් වෙන්නද කවුරුවත් එක්ක මේ රණ්ඩු වෙවි ජීවත් වෙන්නද මොකටද ඔබේ පරමාර්ථය ඒක තමයි බලන්න ඕන. දැන් දවසක් පිරිසකින් ඇහුවාම ඒගොල්ලන්ගේ උත්සවේ මොකද ගන්න කියලා ඇහුවාම කිව්වා ඥාතින්ට තරු ඉසි වෙන්න කිව්වා. මොකද මේ උත්සවේ මෙච්චර ලොකුවට ගන්න වේදන් ගල්ලා ඥාතින්ට තරු ඉසි වෙන්න. අහුවා ඥාතින්ට නම් එක දවසක් තරු ඉසි වෙලා අයයි ඕගොල්ලෝ එහෙම කරනකොට. හැබැයි ඕගොල්ලන්ට සමහර වෙලාවට ණය වෙන ඒවයින් ජීවිත කාලෙම තරු විසි වෙයි කියලා. එහෙම දේවල් කරනවා මම දැකලා තියෙනවා ගම්මානවල. අනුන්ට ඇහෙන්න. අනුන්ට පේන්න. අඳිනවා, පළඳිනවා, පවතිනවා. රේඩියෝ එකක් ඉස්සර දානවා අනුන්ට ඇහෙන්න. ටීවී එකක් සද්දෙන්න දානවා අනුන්ට ඇහෙන්න. ඒ විතරක් නෙමෙයි මේවා කියන්නත් ඕන සමහර අය යම් යම් දේවල් බදිනවා හදනවා සුවඳහමන් අල්ලපු දේවල් වලට මන් දන්න පිරිසක් එහෙම කරනවලු බොහෝම වලව් පරම්පරාවක් ඉඳලා කොහොම හරි ඒ මව මාත්‍ය නැති වුණාට පස්සේ ඒ පවුල දුප්පත් වුණාලු. අපේ ඥාති සම්බන්ධතාවයක් තියෙන නිසා. පස්සේ ඒගොල්ලෝ පොල් සම්බෝලේ බතයි පරිප්පුව හදාගෙන කනවල ලුණු ගෙඩි දෙක චාච්චියට දාලා. එතකොට ඒකේ තියෙන සුවඳ වටේට හමාගෙන යන බෙදුම් බෙදලා කන හොඳට කියලා. අල්ලපු ගෙවල් වලට ලුණු ගෙඩි දෙක චාච්චියට දාලා පොල් සම්බෝලේ බත කරා. ඇයි එහෙම කරන්නේ? මේ මොකටද ජීවත් වෙන්නේ? ජීවත් වෙන පරමාර්ථය දන්නේ නැහැ, සද්ධර්මය දන්නේ නැහැ, තත්ත්වයක් නම් බුවත් තානාන්තරයක් දනවත්කමක්. ඒව තියාගෙන ඉන්න ඕන මේ සමාජේ බලනකොට මිනිස්සු ජීවත් වෙලා තියෙන මේ ලෝකෙට පේන්න. ලෝකෙට පේන්න කිසි දෙයක් කරන්නේ. ලෝකෙට පේන්න අඳින්න එපා. ලෝකෙට පේන්න වාහන ගන්න එපා. හොඳ වාහන ගන්න තමන්ට ඕන එක. තමන්ට පහසුකම් තියෙන, තමන්ට ආරක්ෂාව තියෙන, තමන්ගේ කාර්යභාරයේ හැටියට තමන්ට උපකාරක වෙන වාහනේ ගන්න ඕනේ. ලෝකෙට පේන්න ඒවා ගන්න එපා. මිනිසුන්ව තවිස් කරගන්න. දැන් ගොඩාක් අය මම ජීප් එකක් වගේ වාහනයක් ගන්න හැදුවාම මේ පුදුම ඉරිසියයි. ඒකට හේතුව මේ ඒක නිකන් මේ ලෝකෙට පේන ලොකු වාහනයක්ලු ඒක. හොඳ නෑලු. ඉතින් මට එහෙම එකක් නෑ. මේක කබල් එකක් වුණත් කමන්නේ. අර ඒකේ උසයි ඕන තැනක යන්න පුළුවන් කමයි. අර ශක්ති සම්පන්න භාවයයි තමයි මට තියෙන්න ඕනේ. තේරෙනවද? ඒක ලෝකෙට පේන කාටවත් උමනාවක් දෙයක් නෙමෙයි. ඒකේ තියෙන පහසුවයි ආරක්ෂාවයි ගමන් කිරීමේ හැකියාවයි තියෙනවනේ. ඒක තමයි වැදගත්. එනිසා තමන් පවතින්නේ මොකටද කියලා තමන් හොඳට බලන්න. සමහර වෙලාවට ජීවිත කාලෙම නෝන මහත්තයට ඇටෑක් එකේ, මහත්තයා නෝනට ඇටෑක් එකේ ජීවත් වෙන්නේ. නෝනගෙත් හැටි තමයි මං ඔය මිනිහා කියන එක දෙයක් අහන්න කිව්වොත් ඒකේ අනිත් පැත්තම කරනවා. මාතෘත් ඉන්නවා මං ඕකේ කියන කිසි දෙයක් කරන්නේ. ඔක කිව්වොත් මේක අනිත් පැත්තම මම කරන බොන්න එපයි කිව්වොත් දෙකක් බීලෙනවා. ඒ යාළු ආශ්‍රය කරන්න එපයි කිව්වොත් එහෙම ගෙදරත් එක්කන් ඇවිල්ලා නතරත් කරගන්නවා. අර හිර ගෙවල් වල වගේ තමයි. මාළු කනවා කිව්වොත් එහෙම මාළු කෑල්ල උදුරු ගන්නවා. මාළු කන්නේ නැහැ කිව්වොත් කාපිය කියලා කවනවා. නේද? හරි අපූර්ව වැඩ වෙන්නේ. ඒ නිසා අර මාළු කන්න ඕන මිනිස්සෙක් ඉඳලා තියෙනවා. ඔය ගියපු ගමන් දැනගෙන ඉරගේ මේක තමයි තත්ත්වය කියලා මම කන්නේ මාළු කන්නේ කිව්වලු. මට ඇලර්ජි කිව්වලු. කාපි කියලා ඔක්කොම මාළු කැලටි කැවවලු. මිනිහා හොඳට කන. අද මාළු ගඩ බිරින්න කැව කියලා සන්තෝෂයෙන් හිටියලු. තේරුණානේ? එනිසා ඔබ ඔබට පේන ජීවත් වෙන ඔබ කවුරුවත් එක්කවත් තරඟ කරන්නේ ඔබ තුල ඔබ අනුන්ගේ පිරිසුදු අපිරිසුකම් බලන්න යන්න උවමනාවක් නැහැ. සුද්ධි අසුද්ධි ඕ තත්වය තමා තුල තමන් බලන්න, තමන් පිරිසුදු වෙන, තමන් තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න යෙපෙන්න එපා. මේ හැම දෙනාම එක බස් හෝල්ට එක පොඩි මොහොතකට හම්බුණා, එක හෝටලයකදී එක අම්බලමකදී අපි හම්බුණා, එච්චරයි. ඒක හොඳට තේරෙනවා. දැන් අපි ওই විදේශ රටක හරි කොහේ හරි ගමනක් ගියාම ඇත්ත වශයෙන්ම මේ යන ගමනේ පරිවර්තකයා, ඒ වගේම මේ ආයතනවලදී හම්බෙන පුජ්‍යලයෝ වගේ කට්ටිය හම්බෙනවා. අපි හොඳටම දන්නවා මේ පුජ්‍යලයා ආයේ අපේ ජීවිතේ කවදාවත් ආයෙ මුණ ගැහිලා කතා කරන්න එන්නේ නැහැ. අපි හැමෝටම බායි කිව්වා, මොම කිව්වා, thank you bro ස්තුති කරා. ආව අය කවදාවත් දන්නව අය හම්බෙන එකක් නැහැ. බොහොම හොඳට මිත්‍රශීලීව කතා බහ කරලා සුදු කටයුතු කරා. ආයි කවදාවත් හම්බෙන්නේ නැහැ. අයින් ඇත්තලා ඉනෝ. එහෙමනම් හිතා ගන්න මේ එක බස් හෝල්ට එක ඉඳගෙන රණ්ඩු කරගන්න ඕනද බස් එක එනකම්? ගෙදර ඉන්න දරුවෝ මල්ලෝ ස්වාමියා භාර්යාව මේ ඔක්කොම ඉන්නේ මොකටද ඉන්නේ? බස් එකේ යනකම් ඉන්නෝ. නෝනා ඉන්නෝ නෝනාගේ බස් එකේ යනකම්. මහත්තයා ඉන්නෝ මහත්තයාගේ බස් එකේ යනකම්. දරුවෝ ඉන්නෝ දරුවන්ගේ බස් එකේ යනකම්. මුණුපුරෝ මිනිපිරියෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ බස් එකේ යනකම්. ඔබ තේරුම් ගන්නකොට මේ මරණානුස්සති භාවනාව මම මැරෙනවා මම මැරෙනවා කිය කිය ඉන්න ඕනේ නැහැ. ජීවිතං අනියතං මරණං නියතං කිය කිය මෙතන මරණානුස්සතිය වෙනවා. ඒක මේ දේශනාව ඇතුළ මේ භාවනාව කියන්නේ දේශනාවම භාවනාවක් කියන බය නැතුව. සියලු භාවනා දේශනාව ඇතුළේ තියෙනවා කියන්නේ. මොකද්ද ඔයගොල්ලන්ගේ භාවනාව කිව්වහම සියලු භාවනා එකම දේශනාවකේ. අහන්න ඕන නම් ඇම්බලිපිටියේ ආනන්ද හාමුදුරුවන්ගේ බණ අහන්න. සියලු භාවනා එකම දේශනාවකින් කරගන්න ඕන නම් ඇම්බලිපිටියේ ආනන්ද හාමුදුරුවන්ගේ දේශන අහන්න. ඉතින් මම විතරක් නෙමෙයි ලෝකේ එකම එක්කෙනා. බොහෝ ආර්ය ශ්‍රාවකයෝ තුමේ ඉන්නෝ විවිධ ස්වරූපවලින් විවිධ ආකාරවල මේක කියන. ඒ උත්තමයන්ගේවත් අහන්න. ඒකයි කෙරෙන්න ඕන. ඒක තමයි පරිපූර්ණ දේශකයෙක් සතුව සිද්ධ වෙන්න ඕන කාර්යය. එනිසා මම දන්නවා මේ රටේ ඉන්න ගොඩක් පසුගාලේ ඉන්නව ධර්ම අවබෝධයෙන් දේශනා කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා මගේ දේශනා ශ්‍රවණය කරනවා. ඒගොල්ලෝ ළඟට ගියාම ඒගොල්ලෝ මට වදිනවා ඔබ වහන්සේගේ දේශනා අපි බොහෝ කාලයක් අහනවා කියලා. අපේ දායකයෝ හිතනවා ඒ හාමුදුරුවන්ගෙන් බණ මම අහනවා කියලා. මං කාගෙවත් බණ අහන්නේ නැහැ. මට ඕනහවකුත් නැහැ. මං අහන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ මගේ දේශනා අහලා මට ගරු කරනවා. නමුත් මම ඒ ඇත්තන්ට බොහොම මිත්‍රශීලීව ගුරුත්වයක් හැටියට සලකන්නේ නැතුව ගුරුවරයෙක් හැටියට පෙනී ඉන්නේ නැතුව මිත්‍රයෙක් හැටියට එහෙම නැත්නම් සහෝදරයෙක් හැටියට මිත්‍රශීලීව කටයුතු කරනවා. මට අමුතු මවා ගැනීම වල ඉන්න මං ආස නැහැ. අර ගුරුවරු ඉන්නවනේ මේ අපි ගුරුවරු කියලා එකක් මවාගෙන මොකද්ද ඔය එකක් අර ශිෂ්‍යයෝ ඉස්සරහ ළමයින්ට පේන්න ඉන්න ඕන මේ විදියට කියලා. අනේ මට එහෙම ඌමනාවක් නැහැ. මම මං ගැන ආරෝපණයක් කරගෙන නැහැ. මම මහා අමුතු මේ හාමුදුරු කෙනෙක්වත් මාර්ගඵලවලුවේ තියාගත්ත කෙනෙක්වත් අමුතු දේශකයෙක්වත් නෙමෙයි. මට ශාලාවතු ගන්න හම්බුනාම ශාලාවතු ගන්නවා. ඈ වටේට ගිහිල්ලා AC ටික දාන්න ඕන නම් AC ටික දැම්මා. ඈ පහන පත්තු කරන්න ඕනේ ඒ ටික කරා. මට කරන්න බැරි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඈ තුන් මාසේ කර ආරාධනයක් සිද්ධ කළා වස්සානයක දානි දුන්නේ. ඒක පුජ්‍යලේකේ සමයේ භික්ෂුන් වහන්සේලා වී කොටන බුදුරජාණන් වහන්සේත් ගින් උදව් කරනවා. දරපලන වර ජටිලෝ එහෙම දමනේ කරන්න ගියාම දරත් පලන්න උනානේ. දරත් පලනවා ඒගොල්ලොත් එක්ක. ඈ දානෙත් වෙනවා. කවුද මේ බුදු කෙනේ? එහෙම තරාතිරම නෑ. රජා අසුනෙත් ඉන්න පුළුවන්, ගල් තලාවෙත් ඉන්න පුළුවන්, ගහක් යට සැතපෙන්නත් පුළුවන්, මාලිගාවක සුවඳ කුටියක සැතපෙන්නත් පුළුවන්. තමා තුළ ආරෝපිත ආරෝපණ නෑ. හීනමානත් නෑ, අධිමානත් නෑ. ගලා යෑමක් පමණයි. තේරෙනවද? තියාගන්න එපා. ඒක මහරි කරදරයක්. මං අහවල් කෙනා කියලා එකක් තියෙනවනම් ඒක මොකක්ද? ඒක මානයක් නේ, මදයක් නේ. අපි බෞද්ධයෝ, අපි කතෝලිකයෝ, අපි මුස්ලිම් අය, අපි මේ නිකායේ, අපිට මෙච්චර තියෙන අය, අපිට මෙච්චර නැති අය. ඉතින් අපි එකතකින් අර සන්තෝෂ වෙනවා. ලොකු කමක් හුවාගත්තේ නැති වුණත් අර පහලට දමල හිතන ගතිය අඩුයි. යම් කිසි ස්ථාවරක පසුබිමක කටයුතු කරනකොට ඒ පුදුන් ලෝකේ හැටි ඒක මහා හරි පුදුමයි. ඒ මිනිස්සුන්ගේ ගෞරවය කිසි වැඩක් නැහැ. තනතුර බලලා ගරු කරන ඒවා වැඩක් නෑ. ධනය බලලා ගරු කරන ඒවා වැඩක් නෑ. වාහනය බලලා ගරු කරන ඒවා වැඩක් නෑ. දවසක් ඔය සුපිරි වාහනයකින් මමයි ඒ මහත්මයාගේ වාහනේ මමයි ඒ මහත්මයාගේ ගමනක් ගියා. ඉතින් පාරක් වැරදිලා පාර ඇහුවාම ඉතින් මටත් වැඩිය හොඳට අර මහත්තයට ගරු කරමින් මේ සර් කියමින් නැවෙමින් කොලර් එක හදාගෙනමින් කතා කරා. හොඳට කතා කරනකොට මම ඉතින් කතා කරලා ගියාම කිව්වා, මහත්තයෝ ඔය ගරු කරේ ඔබතුමාටවත් මටවත් නෙමෙයි කිව්වා. ඔය ගරු කරේ වාහනේට. ඒක නම් ඇත්ත හම්දුරන්නේ. මමත් බස් එක යන වෙලාව තියෙනකෝ සීට් එකක්වත් දෙන්නේ ගණන් ගන්න සත පහක. මාත් ඉතින් ඒ බස් එකේ මගේ කියලා හිතාගෙන ඉන්නවා. ඒක එහෙම තමයි කියනවා. ඉතින් මමයි මේ රටේ ඉන්න දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න බලවත් කුවි දවසක් එහෙම ගමනක් ගියාලු. ගමනක් ගිහිල්ලා කොල්ල සෙට් එකත් එක්කම නාලෝ අංකල් කොහමද අපි සෙට් එමුද කියලා අහලා කට්ටියත් එක්ක විනෝද වුණාලු. තනතුරක් ඒ මේ මුකුත් කියන්නේ නැතුව අපි මෙහෙ ජොබ් එකක් කරනවා. අර මේකේ කිය කියා ඉතින් ඔක්කොම ඉවරුණාට පස්සේ මේගොල්ලොන්ගේ තනතුරයි මේගොල්ලොන්ගේ තත්ත්වේ කිව්වලු. කොල්ල ටික බය වුණාලු. එතකන් මුකුත් මේ එකක් නැහැ. කොහොම ඉවරුණාට පස්සේ කිව්වා ඒගොල්ලන්ගේ තත්ත්වේ තනතුරයි කිව්වම කොල්ල ටික මේ සර් සර් කියලා පටන් අරගෙන ගරු කරන්න පටන් ගත්තලු. ආගේ යන්න පටන් ගත්තලු. එතකන් නෑ. එතකොට මොකටද මේ අර මෙච්චර සජීවීව හිටියා? ඊට පස්සේ ආගල්ල කිව්වලු අපේ තනතුරයි අපේ තත්ත්වේ කිව්වනම් අපිට ඔයගොල්ලොත් එක මෙච්චර ලස්සනට විනෝද වෙන්න බෑ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට මේක තනතුරයි අපේ තත්ත්වේ කිව්වේ නෑ කියලා. ඉතින් අමුතු දේවල් තියෙන මේ ලෝකේ. අමුතු සත්‍යයක් තියෙන්නේ. මිනිස් මනස වාචික දෘෂ්ටිගමය වශයෙන් ඉක්මනින් කම්පණය වෙන, චලනය වෙන, ප්‍රසාරණය වෙන ගුණයක්, වෙනස් වෙන ගුණයක්. මහ පුදුම විදියට තියෙනවා. ඔකට කියනවා පැහැදීම අපහැදීම කියලා. තියෙනවා නේද? පැහැදීම අපහැදීම. දැන් මේ දෙකම මොකද්ද අපි කරන්න ඕන? දහමයි නැති කරගන්න ඕන. පැහැදීම අපහැදීම දෙකම නැති කරගන්න. මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න කාරණයක් ඉතුරු වෙලත් නැහැ. අපහැදෙන්න කාරණයක් ඉතුරු වෙලත් නැහැ. මට ආර්ය ශ්‍රාවකයෙක් පිළිබඳව පැහැදෙන්න කාරණයක් ඉතුරු වෙලත් නැහැ. අපහැදෙන්න කාරණයක් ඉතුරු වෙලත් නැහැ. මගේ ගුරු ආරය අහවල් කියලා කොච්චර කිව්වත් මට අපහැදීමක් ඇති වෙන්නේ නැහැ. අමුතුවෙන් පැහැදෙන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව මම පූර්ණව හඳුනන නිසා. එසා මෙන්න මේ වගේ අවිච්ඡ ප්‍රසාදයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම් අන්නේකට තමයි අවිච්ඡ ප්‍රසාදය කියලා. නොසැලෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ නොසැලෙන ශ්‍රද්ධාව තියෙන්නේ මේ වාචික දෘශ්‍ය දෘෂ්ටි මාලාව දුරු වුණාට පස්සේ. ඒ නිසා ඔබේ හිත වැනෙන හිතක්ද කියලා බලන්න. කියන්නේ පැහැදෙනවා අපහැදෙනවා, පිළිගන්නවා ප්‍රතික්ෂේප කරනවා, ඇලෙනවා ගැටෙනවා. ඒකට කියනවා මඩේ ඉඳපු කෝට්ට වගේ කියන. බලන්න ඔබේ හිත මඩේ ඉඳපු කෝට්ටක්ද කියන. තේරුණානේ? මේ ලංකාවේ කොච්චර අපේ බෞද්ධයෝ හිටියත් අවුරුදු 100ක් බණ කියපු හාමුදුරුවන්ට හරි අවසාන කාලේ කාට හරි මේ හිතනවා දුෂ්ට මිනිස්සෙකුට මේ යකාගේ තියෙන කීර්තිය ප්‍රසිද්ධිය ගෞරවය ඔක්කොම කඩලා දාන්න ඕන කියලා. එතකොට බොහෝම උපායශීලීව දේශපාලන අයියලා එහෙම ටික හොඳ ගෑනු ළමෙක් මේකප් එකත් එහෙම දාලා අන්දලා යවනවා හාමුදුරුවෝ ළඟට. දාලා පොඩි සුවද සාකච්ඡාවක් දාලා හාමුදුරුවෝ ඉතින් කෙල්ලේ කියලා පොන්දට හරි දට්ටුවක් දාන එක කැමරා කරගත්තොත් ඒක වෙන්නලා හාමුදුරුවන්ගේ කටවහලා මේ රටේ තිබ්බද නැද්ද? තිබ්බා. බොහොම ප්‍රසිද්ධ සායනාන්තලා ඒ දේශපාලන පක්ෂයට උදව් නොකළොත් අපි මේ ඔක්කොම එළියට දානවා කියලා ඒගොල්ලොන්ගේ දේශපාලන පක්ෂවලට උදව් ගත්තා. හාමුදුරුවොත් ඒකට බයයි. හාමුදුරුවොත් ඒකට බයයි. එතකොට ඇයි? එකක් තමයි උන්වහන්සේගේ දෘෂ්ටි තියෙන නිසා, අනිත් එක මේ සමාජයේ දෘෂ්ටි තියෙන නිසා. සමාජ මිනිස්සුන්ගේ හිත් මේ විදියට බිඳින්න පුළුවන් නිසා. ඒ නිසා ලංකාවේ ඉන්න හොඳම බණ කියන හාමුදුරු හැටියට එක පැත්තකින් සලකන්නත් පුළුවන් එක හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරු නම් නියමෙටම කියනවා, අය කියපු ගමන් අහන්නේ. කොහමද අහන්නේ? කෙලින්ම අහනවා මේව කෙන්න කැමතිද කියලා. එතකොට කට්ටිය සමහර අයට තරු විශ්ව වෙනවා. ඇයි හේතුව? මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රබලම දෘෂ්ටිය ඉස්සෙල්ලම කඩලා හදලා ගන්නවා අඬු කෙලින් කරලා. හොඳයි ඒක. වරදක් නෑ. මං හිතන්නේ ලංකාවේ කාටවත් බෑ එහෙම කරන්න. මාත් ළඟ ඉදින් නෝනගෙන් අහන ඔයා මාත් එක්ක සංවාසය දෙන්න කැමතිද කියලා. නෝන කියනවා මාත් ළඟ ඉන්නවා කියලා. මාත් ළඟ හිටියට කමන්නේ කියලා. ඉතින් දන්න මහත්තුරු නම් කියනවා කමක් නැහැ, ඒක වරදක් නැහැ, මටත් මේ බොහොම අමාරුවෙන් එපායලා ඉන්නේ, දවසක් හරි මට විවේකයක් තියෙයි කියලා. ඒ සමහර අයට කේන්ති යනවා, සමහර අය කැමති වෙනවා. ඇයි හේතුව? පළවෙනි දෘෂ්ටිය කඩනවා. එතකොට ලංකාවේ තියෙන ලොකුම දෘෂ්ටි වශයෙන් ගත්තොත් එහෙම ওই දෘෂ්ටි හරි ප්‍රබලයි. සංස්කෘතිය තියෙන්නේ, විවාහය තියෙන්නේ, මේ මේ මල මුත්‍රා වැගිරෙන ඉන්ද්‍රියන් එක්ක. එහෙමද නැද්ද? ඒකනේ රෙද්ද එලලා එහෙම ගන්න ඔය මගුල් ගෙවල් වල නේද? රෙද්ද ගෙනල්ලා කට්ටියටම පෙන්නනවා රෙද්දේ මොකද්ද තිබ්බේ කියලා. එතකොට විවාහය තියෙන්නේ කොහෙද? රෙද්දේ. මේ පිස්සන්ගේ ගෝත්‍රිකයන්ගේ ගෝත්‍රික වැඩ පෙන්නන්නේ. දැන් අර පවුගේ කාලේ අර මොනවද අර කුමාරයෙක් රාජකුමාරයෙක් විවාහයක් කරගත්තේ. තව විවාහයක් කරගෙන හිටපු කාන්තාව. දැන් ලංකා රෙද්ද බැලුවද? රෙද්ද බැලුවේ නෑ. බලනකොට මේ මිනිස්සු මාර්ගඵල ලැබලා තියෙන දෘෂ්ටි නැත්තේ. ලංකාවේ මිනිස්සෙකින් ගිහිල්ලා ඇහුවොත් එහෙම ඔබේ ස්වාමියා වෙන කෙනෙක් ආශ්‍රය කරන අහුනොත් එහෙම මොකද කරන්නේ? ගැහණිය කියන මම ඔකම මරනවා කියන. ඊට පිරිමින්ගෙන් අහනවා ගිහිල්ලා ඔබගේ ස්වාමි දියණිය වෙන කෙනෙක් ඇසුරු කරනවා ඔබට අහුනොත් ඔයා දැනගත්තොත් මොකද කරන්නේ? ඩිවෝස් කරනවා, අයින් කරනවා, එක්ක මරනවා එකෙක් කියලා කියන්නේ. එහෙමද නැද්ද? එහෙම තමයි කියන්නේ. ඉතින් ඒ වගේ යක්කු මොකට කතාද බැඳ ගන්නවද? අර ඒ නිසානේ මේ ළඟදී අර ගායිකාවක් නේද? අර කතුරක් මෝහත් කරගෙන ඉඳලා මේ කතුරෙන් ඇනලා බොහොම උපායශීලී විදියට කල්ගල් බලබලා ඉඳලා මේ බලනකොට යක්ෂයෙක් එක්ක ඉඳලා ජීවත් වෙලා තියෙනවා. මොකටද ජීවත් වුනේ? මොකටද දවසක්වත් ඒ වගේ මිනිස්සුන්ව තියාගත්තේ? ඒක තමයි කියන්නේ මිනිස්සුන්ගේ සිත් ඥානය තේරුම් කරගන්න ඕන. එහෙම නැතුව ශරීර තේරුම් කරගෙන රූපෙ දිහා බලලා තේරුම් කරගෙන වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සු ඇසුරු කරන්න ඕන හිත බලලා. රූපෙ බලලා නෙමෙයි, අතේ සල්ලි බලලා නෙමෙයි. දැන් අම්මා තාත්තලා තමන්ගේ දුව දෙන්නේ හිත බලලාද? නෑ, අතේ සල්ලි බලලා, ගේ බලලා, උස මහත බලලා. ගෑනු ළමයිතු සමහර වෙලාවට ඇත්තෙම පිරිමිය තෝරගන්නේ කාර් එකයි රස්සාවයි අර පෙනුමයි බලලා. ඒක කාන්තාව දවසක් කිව්වා, මේ යකාට මං රැවටුනේ ස්වාමීන් වහන්සේ කාර් එක නිසායි කිව්වා. එහෙම කිව්වා, මූට කාර් එකක් තිබ්බේ නැත්තම් මම මූව විවාහ කරගන්නේ නැහැ. පස්සේ බලනකොට කාර් එක ලීස්. දැන් කාර් එක ලීස්, මේක මට කිව්වේ නැහැ. දැන් ලීස් එක ගෙවන්නේ මං කිව්වා. හරි ෂෝක් වැඩේනේ. කාර් එක නිසා විවාහය කරගත්ත. බලනකොට කාර් එක ලීස් 99% ලීස්. දැන් ලීසින් එක ගෙවන්නේ කාන්තාව. මොකද්ද මේ තේ? මේ හැම දෙයකම මේ මෙච්චර රෞද්‍ර වෙන්නේ ඇයි? දෘෂ්ටි නිසා. ඒ නිසා වෛරය උපදවන්න අවුලන්න තියෙන භූමි තෙල් මොකද්ද? පෙට්‍රෝල් මොකද්ද? වෙඩි බෙහෙත් මොකද්ද? දෘෂ්ටි. ඇත්තටම ඔබේ ස්වාමියා වෙන කෙනෙක් එක්ක සන්තෝෂයෙන් ඉන්නවා එහෙම කාමරයක දැක්කොත් එහෙම. ඇත්තටම දොර වහලා ඇවිල්ලා මහත්තයා තාම ගෙදර නැහැ, ඒ දෙන්න පොඩ්ඩක් එන්ජොයි කරනවා ඇතුළේ කියලා කරලා වෙන කෙනෙක්ට උනවත් කියන්නේ නැතුව හිත රිද්ද ගන්න පුළුවන් නම් අන්න එයාට දෘෂ්ටි නැහැ. නෝනා ඇත්තටම වෙන කවුරු හරි එක්ක ගිහිල්ලා ඒ දෙන්න සතුටෙන් ඉඳලා ආවා කියලා අහුනොත් එහෙම කිසිම අවුලක් ඇති කරගන්නේ නැතුව සන්තෝෂෙන් ඒකක් හදලා එකට බීලා කරලා ඉන්න පුළුවන් නම් මං හිතන්නේ එතන තමයි දෘෂ්ටි නැත්තේ. එවෙන්න පුළුවන්ද? හරි අමාරුයි මේ ආමුදුනේ දෙන්න හදාගන්න ඉද. එහෙම තමයි. දෘෂ්ටි නැත්තම් එහෙම තමයි. දෘෂ්ටි නැත්තම් එහෙම තමයි. දැන් මම දන්න සමහර නෝනලා එතෙන්ට හිත හදාගත්තා ඉන්නවා. මම ඇහුවා මහත්තයාගේ පෙර වැරදි අරව නැද්ද කියලා. ඇහුවාම කියනවා අනේ ස්වාමීන් වහන්සේ වඳුරු කවද්ද බිමින් ගියේ? තියෙනවා මන් දන්නේ නැහැ වගේ ඉන්නවා කියනවා. හැබැයි ලොකු දහමක් අවබෝධ වෙලා නෙමෙයි ජීවිතේ සාමකාමීව පවත්ව ගැනීමේ අදිටනේ. හැබැයි දහමක් අවබෝධ කරගත්තට පස්සේ ඒ මොනව දෘෂ්ටියක්වත් නැහැ පින්නතුනි. එහෙමනම් වෛරයේ අවුලවන, ක්‍රෝධය ඇති කරවන සංස්කෘතීන්, දෘෂ්ටීන්, සංකල්ප, වචනයාගේ ඔළුව ඇතුලේ තියාගෙන ඉන්න බෑ නිවන් දකින්න යන කෙනෙකුට. එතකොට වෙසන්තර රජුරුවන්ගේ බිරිඳ දන් දෙන්න බෑනේ නැත්තම්. වෙසන්තර රජුරුවන්ට බිරිඳ දන් දෙන්න බැරි වෙනවා. දැන් අපි කියලා තියෙනවා වෙසන්තර රජ කෙනෙක් වෙන්න කියලා නිවන්නේ. එතකොට වෙසන්තර රජුරුවන්ට දරුවෝ දන් දෙන්න බැරි වෙනවා එහෙනම්. දැන් මම මේ කිව්වේ මේ මොකක්වත් මේ කුණුහරුපයක් නෙමෙයි. මේ දහමක්. මේ මේකෙන් අදහස් කරේ මොකද්ද? මේ හිතෙන් ගැලවෙන ස්වභාවයනේ. හිතෙන් ගලවන්න මේක. හිතින් රිලීස් කරන්න, නිදහස් කරන්න. ස්වභාවයක් තියෙනවා නම් ඒක ස්වභාවයේ විදියට ඒක පවතී. ඒක එහෙම වෙන්නම ඕන, එහෙම නොවෙන්න ඕන කියන එක නෙමෙයි. මේ එතෙන්දි මනස ඔබේ කොහොමද කම්පණය වෙන්නේ කියලා ටෙස්ටින්. කතා කරන්න කලින් ටෙස්ටින් කරන්න එපා. මයික් ටෙස්ටින් වගේම මයින් ටෙස්ටින් බලන්න. මයින් ටෙස්ටින් එකක් දාලා බලන්න. ධර්මය දැනගත්තාම එයා තුල සංවරය හටගන්න එක හොඳයි. ඒ සංවරයේ දෘෂ්ටි වලින් තොරව ඒ සංවරයේ දෘෂ්ටි වලින් තොරව එකක් වෙන්න ඕන. අවබෝධයෙන් වෙන්න ඕන. අනවබෝධිත සංවරයක් නෙමෙයි අවබෝධයේ සංවරයක් හටගන්න. දැන් මේක මෙතනින් හදන්න නැතුව හාමුදුරනේ අපි නිවන් දැක්කොත්. නිවන් දැක්ක ඉතින් මාර්ගඵල කැලේ ඉතින් අර වගේ ප්‍රශ්නයක් හටගත්ත ගමන් කතුරක් මැදන් එයි. මං තෝව මරණවා කියලා. තේරුණානේ? දරුවන් කෙරෙහි සමහර වෙලාවට වෛරය ඇති කරගන්නේ ඔහොමයි කියන දේ ඇහුවේ නැහැ කියලා ඉවරලා ඔහොම තදින් ගියා. ඒ නිසා දෘෂ්ටි සම්පූර්ණයෙන් නැති වෙනවා. දෘෂ්ටි මුල් කරගෙන ජීවත් වෙන්න එපා. දෘෂ්ටි මුල් කරගෙන ජීවත් වෙනවා කියන්නේ මෙසේම වේවා මෙසේ නොවේවා. මෙසේ නොවේවා කියන එක වුණොත් මම නරක මිනිහයි කියන්න එපා. එතන නෙමෙයි ඉන්නේ එතකොට. එතන ඉන්නේ. මෙසේම වේවා එහෙනම් මං කැමති. ගිනා දෙයක් නැති ගෙනියන්නේ නැති දෙයක් නැති ලෝකේ මොන දෘෂ්ටිද? ඔය පෙම් කරනවා කියලා කරන්නේ මිනිස්සු මොකද්ද? තමන්ගේ දෘෂ්ටියට අනිත් කෙනාව දාගෙන තමන්ගේ දෘෂ්ටියට අනුව අනිත් කෙනාව කන්ට්‍රෝල් කරන්න යදා ගන්න උගුලකට කියනවා මලයකට කියනවා පෙම් කරනවා. ඒ පෙම් කිරීමෙන් නිදහස් කරලා දුන්නට පස්සේ ඊට පස්සේ යාට ඕන එකක් කරන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකේ හැම සත්කාරයක්ම හැම දයාවක්ම හැම උදව්වක්ම කළා දෙන්නේ මම කියන විදියට ඉන්න ඕන. මම කැමති විදියට වෙන්න ඕන. ආන්නේ තාකල් අපි සලකන හරියට බලනකොට මේක හැම කෙනෙක්මගේ ජොබ් එකක් වගේ කියලා ඩියුටිය. අස්සාවට වෙලාවට එන්න ඕන වැඩ කරන්න ඕන. එතකොට පඩි හම් වෙනවා. එහෙම නැත්නම් පඩි හම් වෙන්නේ නැහැ වගේ. එනිසා දෘෂ්ටි සංසිඳවා ගත්ත කෙනෙක්ගේ සැබෑ ස්වභාවය තේරුම් කරගන්න මේ කම්පණය වෙන්නට කිසිම දෘෂ්ටියක් නැති නිසා මොනම දෙයකින්වත් කම්පණය වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ දැන් සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැර දාලා බණ භාවනා කරලා බුද්ධත්වයට පත් වුණා. ඒ යනකොට යසෝදරාවිය වෙන විවාහයක් කරගෙන හිටියනම් බුදුහාමුදුරුව කොහොම හිතන ඇද්ද කියලා මට පොඩ්ඩක් කියන්න බලන්න. මම යන්නේ ඕකේ බලන්න. ඈ ඕකට ඉන්න බැරි වුණා. ගාය හැදුනා. ගියා වෙන කසාදයක් කරගන්න. එහෙම හිතයිද? එහෙම හිතන්නේ. ඒත් ගිහිල්ලා මානවකය බ්‍රාහ්මණය රජතුමනි කියලා කතා කරලා මේ මාගේ පෙර බිරිඳයි අද ඔබගේ බිරිඳයි ලෝකේ හැටි මේමයි සමහර විටක ඔබ මළොත් මේ බිරිඳ ආයිතව කෙනෙක්ගේ බිරිඳ වෙයි. ඈ මේක තමයි සංසාරේ ස්වභාවය. ඔබටත් බොහෝ කල් මේ බිරිඳක් බවට පත් වී තියෙනවා. මටද බොහෝ කල් අප උපස්ථාන කළ බිරිඳයි කියලා ඉතින් අර බොහොම සන්තෝෂයෙන් මේක තේරුම් ගනී. මගේම ගීයක් නැලවිලි සොරයෙන් ඕ ඈතින් ඇහෙනවයි කියලා අර කියන්නේ කවුද? අමරදේව මහත්තයා. ඒ වගේ මේක තමයි බොහොම සංවේදීම මනස හිත හදන්නව බැරි තැනින් මේ හදලා පෙන්නන්නේ. අකමැතිම තැනින් හදලා පෙන්නන්නේ. මොකද බෞද්ධ දෘෂ්ටියේ ඉතාම ප්‍රබල විදියට බැසගත් තැනක් තමයි ඔය ස්ථාවරය. ඔය ස්ථාවරෙත් එක්ක ප්‍රේමයට වැඩිය තියෙන්නේ මොකද්ද? බද්ද වෛරය තියෙන්නේ. බලාගෙන යනකොට ජීවිතේ පරම මහත්මයාගේ පරම හතුරා හැටියට වැඩිම ද්වේෂයෙන් ඉන්න ප්‍රමාණය කාගෙද කියලා අහුවම නෝන කෙරෙහි. හදලා බලන්න වැඩි අද දවස ගෙවි ගියා. අද දවස ගෙවි ගියපු පැය ගානේ වැඩිම කේන්දියෙන් සිටියේ මහත්මයා ගැනද, නෝන ගැනද, අල්ලපු ගෙදර කෙනා ගැනද, වෙන කෙනෙක් ගැනද කියලා ගණන් හදුවාම පෞල් ජීවිත අතර අද මේ නූගත්කම නිසා බලනකොට පැය 8ක් ගත කරපුව පැය 5ක් විතරම නෝන කෙරෙහි තරහින් තමයි ඉඳලා තියෙන්නේ. එහෙම නැත්නම් පැය 6ක් 7ක්ම මහත්මයාත් එක්ක වෛරෙන් තමයි හිටියේ. නොදකි මේ වගේ කාලකන්ණීම්මට හම් වුණානේ බඳගන්න අම්මලාගේ මේ තියෙන කන් කරච්චලට මම කැමති වුණේ නැහැ මූට මේ. නැත්තම් මූට රැවටුණානේ මුගේ කලිසමන ෂර්ට් එකට වෙනුමට ගිහ ගියා වෙන වෙන ඉන්නවා. හිතයදී. එහෙම නැති අයත් ඉන්නවා. මේ මගේ පෙම්බරා පෙම්බරිය මේ මගේ සොඳුරිය ඈ සොඳුරා කියලා හිතලා මේව බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඉතින් අර හිට කියවන මැසිමක් හදපු විද්‍යාඥය වහම ඒක නතර කරා කියනවානේ. කටින් ගෙවලු අලෝ ඩාලින් අනේ ඔයා අද වේලාසිරින් ආව හරි ෂෝක් කියලා ගෙවලු. හිත යටින් ගෙවලු මොනවල මේ කාලකන්‍ය වේලාසිරින් ආවේ කියලා හිතින් හිතවලු. මෙන්න ඇයිදවලු පෞල් ජීවිතේ ගෙනියන්න හම්බෙන්නේ නැහැ මේ මැසිම තිබුණොත් කියලා ඒ ඉතන මැසිම නැති කරාලු. හිත අපි හැම දෙන කෙනෙකුට කෙනෙක් අත්පත් කරගන්න බෑ. හැමෝම අත්හැරලා ජීවත් වෙන්න ඕන. බිරිඳගේ ජීවිතේ බිරිඳට, ස්වාමියාගේ ජීවිතේ ස්වාමියට. යම්කිසි මේ එකමුතු වෙලා විවිධ රාජකාරිය ඔස්සේ විවිධ ස්වභාවයෙන් අපි එකමුතු වෙලා මේ ගමනක් යනවා. ස්වකැමැත්තෙන් එකමුතු වෙලා ගමනක් යනවා. මේ සම්බන්ධ වෙනවා ඥාතීන් හැටියට සම්බන්ධ වෙනවා, ස්වාමි භාර්යාවරු හැටියට සම්බන්ධ වෙනවා, දායක කාරක පින්නතුන් හැටියට සම්බන්ධ වෙනවා. එන්න සම්බන්ධ වෙවි ඒ ගමනක් යනවා. මෙතන සාසනික ගමනක් යනවා අපි එකතු වෙලා. ඊළඟට අරගොල්ල එකතු වෙලා විවාහයේ ගමනක් යනවා. පවුලේ ගමනක් යනවා. ඊට පස්සේ ආයි රාජකාරියේදී කාර්යාලයේදී කුණාම එතන ව්‍යාපාර රාජකාරී ගමනක් යනවා එකතු වෙන. එතකොට මේ එක එක බැඳීම් වල ස්වභාවයන් විවිධාත්වයක් තියෙනවා. ඒ බැඳීම් මොනව තිබුණත් මේවා හරිම තාවකාලිකයි. මේ බැඳීම් වල එකිනෙකාට එකිනෙකාගේ එකිනෙකාට එකිනෙකාගේ අයිතීන් තියෙන්නේ. එකිනෙකුගේ අයිතිය තව කෙනෙකුට පැහැර ගැනීමේ හැකියාවක්වත් අයිතියක්වත් සාධාරණත්වයක්වත් නැහැ කියන අවබෝධයෙන් ජීවත් වෙනවා නම් කතුරු මෝහත් කරන් ඉඳීද? එහෙම ඉන්නේ නැහැ. ඔබට දිරවන්නේ නැත්තම් එහෙමම ඉන්න පුළුවන් එච්චර. තේරුණාද? මේ අවබෝධයෙන් පැනනගෙච්ච උතුම් චරිතයක් තියෙන කෙනෙක්ගේ ස්වභාවය තමයි තමන්ට හරි නැත්තම් තමන් නිහඬ වෙන්න. එච්චරයි. එවැනි අවබෝධයකින් පිරිච්ච මිනිස්සු මේ රටේ ඉන්න අවස්ථාවල් තියෙනවා. එහෙම වෛරයක් ක්‍රෝධයක් නැහැ. එතනින් නිදහස් කරගන්න මානසකට ලෙහෙසින් මේ ලෝකෙ දකින්න පුළුවන්. මමත්වයෙන් නිදහස් වෙන්න පුළුවන්. මමත්වයක් තමන් බැඳගන්න කසාදයක්. මමත්වයක් තමන් බැඳගන්න ලොකුම බැඳීම. මමය බැඳගෙන ඉන්නේ තමා විසින්මයි. තමන්ගේ මමත්වයේ බැඳලා ඉන්නේ. එයාට පෝර දෙන්නේ, එයාට කන්න දෙන්නේ, එයාට ඇඳුම් පළඳුම් දෙන්නේ, එයාව නඩත්තු කරන්නේ ඔබමයි. ඉතින් ඒ මමයට කියනවා මම කැමති විදියට ඉන්න කියලා. නමුත් ඉන්නේ නැහැ. දැන් හිත ඔබ කැමති විදියට ජීවත් වෙනවද? ජීවත් වෙන්නේ හරිදඩම්බරයි. මොකද තේරුම් කරගන්න මේ සිත අල්ල ගන්න අල්ල ගන්න අල්ල ගන්න මේක කොටියක වලිගය අල්ල ගන්නවා වගේ වැඩක්. ඔය පින්නතුන් දැකලා තියෙනවා ඒ කුරුහරක්ගේ පිටේ නැගිනවනේ සමහර මිනිස්සු. නැග්ගා මොකද වෙන්නේ? පිට උඩ ඉන්න ගම්ම ඒ මිනිස්සේ බිමට වට්ටන්න හදනව අර හරකා. ආන්න ඒ වගේ තමයි මේ හිත අල්ලගන්න අල්ලගන්න යන හේ මිනිස්සු ඒ හිතේ පීඩාවට ඒ හිතේ තෙරපීමට ඒ මිනිස්සු හසු වෙනවා. දැන් මොකද කරන්නේ? මේ හිත අල්ලන්න බෑ. මහා පෘථුවිය කැරගෙන එක නතර කරන්න එයා යන්නේ. ඒ කැරගෙන පෘථුවිය ලස්සනට සන්තෝෂෙන් ජීවත් වෙනවා. දැන් මේ වෙලාවෙත් මේ මහා පෘථුවිය කැරකිනවා. පැයකට කිලෝමීටර් දහස් ගානක වේගයකින් කැරකෙනවා. ඒක අපි නතර කරන්න යනවද? ඒක උඩ සන්තෝෂෙන් ජීවත් වෙනවද? ඒක උඩ සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඔබටත් කැරගෙන ලෝකේ එක තැනක සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් වගේම මේ නොයික්මුණු හිත ඉස්සරහා සන්තෝෂෙන් ජීවත් වෙන ක්‍රමය අවබෝධ කරගන්න. මනසත් හරියට කොළ තුනේ හූදු වගේ. කොළ තුනේ හූදු ගහලා තියෙනවද? නෑනේ. කොළ තුනේ හූදු දැකලා තියෙනවද? පිටකොටුවේම නිකන්වත් දැකලා නැද්ද? ටක් ගාලා ආව පොඩි බංකුවක් දාගත්තා. හොඳ පච්ච කොට ආපු අයියලා කොළ තුනේ හූදු ගාන අවස්ථාව මම දැකලා තියෙනවා. ගහලා නම් නෑ. ගහලා තියෙන විදි දැකලා තියෙනවා. කොළ තුනයි තියෙන්නේ. කොළ තුන පෙන්නන එක කොළයක් හිට මෙට දාලා මෙහෙම කරලා මාරු කරන හොඳටම පේනවා මේ කොළේ කියලා. බලනකොට ඒ කොළේ නෙමෙයිලු. ඒකට ඔට්ටු අල්ලන මේ මිනිස්සයා පරාද වෙනවා. කොළ තුනේ හුදු කියන්නේ පොඩි මැජික් එකක් වගේ එකක්. ඒක මහා අපූර්දයක්. ජීවිතෙත් එහෙමයි. එතකොට මේ හුදුවට පැනලා මේ හුදුවෙන් ජය ගන්න ඕන කියලා කෙනෙක් හිතන්නේ නැතුව මේ හුදුවට මම එකතු වෙන්න හොඳ නෑ කියලා කෙනෙක් හිතනවා. යානේද ඥානවන්තයා? මේ හූදුවට අහු වෙලා මේ හූදුවත් එක පැටලිලා දිනන්න ඕන කියලා හිතන මනුස්සයද ඥානවන්තයා? මම මේ වගේ මැජික් එකකට අහු වෙන්න හොඳ නැහැ කියලා ඒක දැක්කේ නැහැ වගේ මග ඇරලා යන මනුස්සයෙක් ඉන්නවා. ආන් ඒ වගේ තමයි මේ හිතෙන් ගැලවෙන්න ඕන. මේ හිත කොළ තුනේ හූදු ගහනවා. මේ කොළේ පෙන්නලා කොළේ තියෙන කොළේ ඒක නේ. සිතු දේ නොම වෙයි, නොසිතු දෙයක්ම වෙයි, ලෝදම් කරකිනවා කියලා කියන්නේ ඕක තමයි. ඒක බුද්ධ වචනයක්. ඒක මිනිස්සු හිතන දේම නොලබෙනවයම නොසිතු දේම සිද්ධ වෙනවයි මේ පුදුන් සත්‍යය. දැන් හිතාගෙන හිටපු හැම දෙයක්ම අවසානයේ මොකද වෙන්නේ? බොල් වෙලා යනවා. බොල් වෙලා යනවා. මං තරුණ ජීවිතේ මම තේරුම් ගත්ත හොඳම දේ තමයි ඉක්මනට වයසට මනසින් වයසට යන්න නම් මම වැඩිහිටියන්ගේ අත්දැකීම් ගන්න ඕන කියලා මම තේරුම් අරගෙන මට ওই හිඟන්නේ හම්බ වුණාම මම හිඟන්නත් එක්ක කීයක් හරි දින ළඟින් වාඩි වෙලා කතා කරනවා. අංකල් කොහොමද කියලා ඉස්සෙල්ලම කීයක් හරි දෙනවා. සන්තෝෂ වෙනවනේ. එතකොට මිනිහා මුළු ලයිෆ් එකම කියනවා. මම බලන්නේ ටෙස්ට් කරලා බලන්නේ මූ හිඟන්නේක් උනේ කොහොමද කියලා. තේරෙනානේ? එතකොට මේ මිනිස්සයා ගත්ත මාර්ගය නම් අනුගමනය නම් මම කවදාවත් කරන්න හොඳ නෑ කියලා මම අදිෂ්ඨාන කරගන්නවා. ඉතින් අංකල් කොහොමද කියලා මම ඉතින් අහනවා. ඉතින් මම අංකල් ගණන් ඉන්න ගම අංකල් දැන් මෙතනින් මේ ලස්සන ගෑල් ළමයි එහෙම යනවා. අංකල්ට ආස හිතෙන්නේ නැද්ද ඒගොල්ලෝ කරේ? අනේ මාත්‍යෝ කියන්නේ කය වයසට ගියාට හිත වයසට ගිහිල්ලා නෑ නෙමෙයි. අංකල්ටත් හිතෙන මොනවා හරි දැක්කනේ ස්වභාවය. එතකොට මම තේරුම් ගත්තා එතකොට මේක මේ මේ මට විතරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක අංකල්ටත් තියෙනවා ඈ. අංකල් කසාද එහෙම බැන්දද? හා එකක් නෙමෙයි 13ක් බැන්දා. මේ කසාද 13ක් බැන්දා තියෙනවා. මොකද එච්චර ඉතින් නීතිය හැටියට එකයිනේ බඳින්න පුළුවන්. නෑ ඉතින් ඔය රෙජිස්ටර් කර කරම ඉන්න ඕනේ. ඔය යන යන බලාතික එක සෙට් කරගත්ත කිව්වා. ඉතින් දරුවෝ ඔය යන යන හැම එකටම දරුවොත් හිටිය කිව්වා. අංකල් බලකොට සෑහෙන දක්ෂයි. ඒ කාලේ වෙල වෙල දාන් වලට යනවා එක එක පළාත් වලට. ඒ පළාතෙන්ම බින්න බහිනවා. දැන් කොහෙද ඉන්නේ? දැන් කඩඑලි පැත්තකට වෙලා ඉන්නවා. මල්ලක් කරේ දියාගෙන කියා කරේ අම්බ කරගෙන එදා වෙලා කාලා ඉන්න මොන ප්‍රඥාව තිබුණ නැහැ ඔහේ. අර ගවයත් එක්ක ගවයෙක් වගේම වෙලහෙල දාන් කරගෙන කරත් අරගෙන පලාතෙන් පලාතට ගිහුව මේ මිනිස්සෙක්. ජීවිතයත් තේරුම් ගන්න දහමත් තේරුම් ගන්න මේ මිනිස්සය දන්නේ නැහැ. කෑම ටික ගන්න දන්නවා, කෑම ටික කාලා නිදිමත එනකන් දත හාර හාර ඉන්න දන්නවා. එච්චරයි. ගැඹුරු විදර්ශනාවක් නැහැ. හැබැයි ගොඩාක් ධර්මයේ ඉගෙන ගත්ත හාමුදුරුවන්ට වඩා සමහරලාට හොඳයි කියලා මට හිතෙනවා ඒ හිඟන්න. ඒ මොකද දන්නවද? ඒ හිඟන්නට එච්චර අර ඔය ස්ට්‍රෙස් අනම්මනම් කියන එක මොකක්වත් නැහැ. වෛරයෙන් ක්‍රෝධයෙන් බැනවදිනේව, ප්‍රතික්ෂේප කරණේව, තර්ක කරණේව, වාද කරණේව. පේනව නේද මහා දැනුගත් හාමුදුරන්ට තියෙන ප්‍රශ්න? හැමදිස්සෙම මූණ රතු කරගෙන බැනගෙන, අවල් කෙනා මෙහෙම කිව්වා මෙහෙම කළා, අරයා ඉතිහාසයේ විකෘති කළා, මේ ඓතිහාසයේ හැදුවා, අරයා විකෘති, මෙයා බුරු කියනවා, අරයා මේක කරනවා, මේ පදේ අර්ථය ඕක නෙමෙයි මේක. හරි අමාරුයි මේ උගත් ඕනට වැඩි උගත්ුත් එක සාකච්ඡා කරන්නේම හරි අමාරුයි. දැන් මම ඔය මාධ්‍ය සාකච්ඡාවල වලට හරි මේ ගණන් කිය ඕනට වඩා පඬිතු ගියාම හරි හරි අමාරුයි. මේ පඬිතු මං කියන්න කලින් එයා හදනවා ඒක. ඒක අවසානට කියන්න ඕනක මිනිහා ඉස්සල්ල බලන එක කියන මං. ඉතින් ඒක මම මගේ ශෛලෙන් මං ඒක අවසානට කියන්න. පැදලගෙන පැනලා කියන්න එපා මේක හදන්න එපා මැදදී. නෑ ඒක ඒකේ මේ මේ මහ ප්‍රාණේ නැත්තම් කතා කරනවා. ඒ මොකක්වත් ප්‍රසාර මනුස්සයෙට නෑ. හැබැයි ඒක මෝඩකම පදනම් වෙලා තියෙන නිසා ඒක ඉච්චරාගේ කරන්න බැහැ. නමුත් අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඝෂ්ඨණය වෙවි ඉන්න සිතකට වඩා නම් අර හිඟන්නාගේ හිත හොඳයි කියලා මට හිතෙන එක වෙලාවක. ඒ නිසා අපේ මේ දැන උගත්කම, අපේ පණ්ඩිතකම තියෙන්න ඕන ඇලීම් ගැටීම් දුරලන්න විසක් ඇලීම් ගැටීම් වැඩි කරගන්න නෙවෙයි. ඇලීම් ගැටීම් දුරලන්නයි තියෙන්න ඕන. ඒ නිසා දිය සම්පූර්ණයෙන් පිරුණු කලෙත් සෙලවෙන්නේ නැහැ. කලේ දිය බිඳුවක්වත් නැති කලවල් සෙලවෙන්නේ නැහැ. එතකොට බාගෙට පිරිච්ච කල තමයි හෙල්ලෙන්නේ. තේරුණානේ? දිය බිඳුවක්වත් නැත්තම් හෙල්ලෙන්නේත් නැහැ. ඒක මොකද හේතුව? හෙල්ලෙන්නේ මොකක්වත් නැහැ නේ. එතකොට බාගෙට පිරුණාම හෙල්ලෙනවා. ඒ බාගෙට පිරිච්ච කලයක් උගුලේ තියාගෙන යන්න පුළුවන්ද? අමාරුයි. ඔත කලේ පැද්දෙනවා. කලේ පැද්දෙනකොට ගෙනියන්න අමාරු. කලේ බීමට වැටෙන්න පුළුවන්. කලේ උකුලේ ගිහිල්ලා උකුලේ තියාගෙන වතුර ගින්නලා තියෙනවා. ඔබලා මෙතන එක්කෙනෙක් අත ඉන්නවද බලන්න? ආ ඉන්නවනේ. බොහොම සන්තෝෂයි. මොකද මාත් උකුලේ ගිනිල්ල තියෙනවා. එහෙස ජීවිතේ දිහෙන්න ඕන. දැන් ඉන්න කාන්තාව නම් මම හිතන්නේ ඔය උකුලේ කලේ තියලා මේ වතුර ගිනිපුවයි ඉන්නවා කියලා. පුදුම ව්‍යායාමයක්, පුදුම හයියක්. කිලෝමීටර් භාගයක් වතුර කලයක් උකුලේ තියාගෙන යනකොට ඈ ඒක පුදුම ටෙස්ට් එකක් තියෙනවා. ඔක හොඳට ගෙනියනවා. මුට්ටි හතර පහ දියලා උඩට ගෙනියනවා. බැලන්ස් කළා. කොයිද ඔය ඉන්දියාවේනේ, ඉන්දියාව වගේ රටවල් වල ගෙනියනවා. කලගිරි පොලි මුඩර තියලා ගෙනියන්නේ. ඒ නිසා මේ පරිපූර්ණ භාවය කියන එක, මේ උගත්කම කියන එක ඇලීම් ගැටීම් වර්ධනය කරගන්න නෙමෙයි, ඇලීම් ගැටීම් නැති කර ගැනීම පිණිසයි කියලා කටයුතු කරන්න ඕන. එහෙනම් ධර්මයේ උගතකම කියලා කියන්නේ ඇලෙන්න කාරණයක් හදාගන්න එකවත්, ගැටෙන්න කාරණයක් හදාගන්න එකවත් නෙමෙයි. මේ වෙනකොට අපේ බෞද්ධයෝ ඒ වගේ අනිකුත් ආගම් ඉගෙන ගන්නවා කියලා කියන්නේ, මේ ආගම් ඉගෙන ගන්න නැතුව ඉන්නකම් මේ මිනිස්සේ හරි හොඳයි. ආගම ඉගෙන ගත්ත ගමන් යක්ෂයෙක් වෙනවනේ. ඇයි ඒ ආගම උගන්නනවනේ? වෙන දෙවියෙක් නැත, දෙවියන් නැත. නමුත් බට් මේ දෙවියන් පමණයි. ඈ මේ දෙවියන් නැර වෙන කිසිදු දෙවියෙක් නැත. සියල්ල මේ දෙවියන් විතරයි කරන්නේ කියලා අරක තදින් දෘෂ්ටිගත කරපු ගත්තට පස්සේ ඒක පක්ෂයක් ඒක ගෝත්‍රයක් ඒක දෘෂ්ටියක් බවට පත් වෙලා අර නිදහසේ ගලා ගියපු චින්තනය හිඳී යන්න වියලී යන්නට පටන් ගන්නවා. ඒ ලස්සන වනපෙතේ මල් තුරුලතා හැම දෙයකින්ම මේ පැතිරිච්ච මේ වනපෙතේ ලස්සනට එක පැල జాතියක් ඉන්නන්න හදන. දැන් ස්වභාවික කැලයක් කියන්නේ මොකද්ද? ස්වභාවික කැලයක් කියලා කියන්නේ ඒ කැලේ හැම එකක්ම තියෙනවා. පළතුරු ගස් තියෙනවා, හඳුන් ගස් තියෙනවා, කටු ගස් තියෙනවා නේද? පොල් ගස් තියෙනවා, දෙල් ගස් තියෙනවා. ඔය එක එක හැම ගහක්ම තියෙනවා ස්වභාවික කැලේක. නමුත් වගා කරපු කැලේක රබර් නම් රබර්ම විතරයි. තේ නම් තේම විතරයි. එතකොට මේ ආගංකාරයෙක් කියන්නේ මොකවුද? ඈ වගා කරනවා. එකම ගස් ටිකක් ඉඳන් හදනවා. ඒ බෞද්ධ ගස් විතරයි. එතකොට නේචර් එක එතන නැහැ නේ. ස්වභාවය නැහැ. ස්වභාවික කැලේ හැම දෙයක්ම පැලවෙන්න දෙන්න ඕන. ඒකේ මල් පියන. එතකොට තමයි ඒකේ හැම කුරුල්ලෙක්ම ඉන්නේ. දැන් ඒක එකම තේවත්තක ඉන්නවද? විවිධ කුරුල්ලෝ. එන්නේ නැහැ. ඒ තේ ගහේ වහන්න පුළුවන් මිනිස්සු කුරුල්ලෝ ටික විතරයි ඉන්නේ. තේවත්තට එනවද හැම කෝ? අර පොඩි බට්ටිච්ච ටිකක් අර පොඩි කූඩු හදාගන්න සතු ටිකක් ආවොත් නිසා උන් තේවත්තෙ ඉන්නෙත් නැහැ. සමනැල්ලු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ සැබෑ ස්වභාවයක් තියෙන මානව නිදහසක් තියෙන. ඒ නිසා ඔය ඇත්තෝ ඒක නිදහස විනාශ කරගන්නත් එපා. ලෝකේ කවුරු හරි විනාශ කරනවා නම් මොනම ආගමක හිටියත් ඔබ මේ දුර්ලභ මනුෂ්‍යාත්මයක් ලැබලා තියෙන්නේ. මොනම තක්කඩි ආගමික නායකයෙකුටවත් ඒක විනාශ කරන්න දෙන්න එපා. ආගමික පූජකයෝ කියලා කියන්නේ මහා විස බීජ ලෝකේ. ඒ පූජකයා වෛරය, ක්‍රෝධය, මානය මුල් කරගෙන නෙමෙයි නම් කටයුතු කරන්නේ. අන්න එයා පමණක් ඕගොල්ලෝ අනුගමනය කරන්නේ. එතකොට නැද්ද විවිධ ආගම්වල මේ දයාව, මේ කරුණාව, මේ මෙදහත් බව පුරුදු කරගත්ත අය ඉන්නවා. හැම ආගමක් අතරම ඉන්නවා. ඒක හරියට කැලේ හඳුන් ගස් දුර්ලභයි. පොළොවේ මිනි මුතු කැට දුර්ලභයි. ඒ වගේ දෙයක් තමයි. එතකොට මේ හැම තලයක් තුළම සත්පුරුෂයෝ ඉන්නවා. දුර්ලභයි. මේ දුර්ලභ කෙනා වෙන එකත් දුර්ලභ කෙනෙක් හොයාගන්න එකත් අපිට හරි අමාරුයි. ඒ නිසා දුර්ලභ කෙනා වෙන්න දුර්ලභ අය සොයාගන්න. කුමකටද? අපේ යහපත පිණිස, අපේ සැනසෙල්ල පිණිස. හොඳයි, ධර්මය ඔබට ලැබුණට පස්සේ ඒ ධර්මයේ තුලින් ඔබ සැනසිලිදායක ජීවිතයක් ගත කරනවාද? කල වෙනදට වැඩි. හරියට ඥානය උදා කරගත්තහම එයාට පුළුවන්කම තියෙනවා මෝඩයත් එක්ක මෝඩයෙක් වගේ ජීවත් වෙන්නත්, පණිවරයෙක් එක්ක පණිවරයෙක් වගේ ජීවත් වෙන්නත්, කපටියෙක් එක්ක කපටියෙක් වගේ ජීවත් වෙන්නත්. හැකියාව යාට තියෙනවා. ඒකට හේතුව එයා හෝම ස්වභාවයක්. එයාට එයාට දිය දහරාවක් වගේ කියන්නේ ඒකයි. ඉඩ තියෙන තැනින් ගලා යෑමේ හැකියාව යාට තියෙනවා. දැඩි දෘෂ්ටියක් නැහැ. මේ අපි පරමාර්ථ දෘෂ්ටි අපි ඉන්නේ මේ එකමයි කියලා හින් එකක් නෑ. යාට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ කියන ධර්මය මේක පිළිගන්නේ නැති අවස්ථාවක් වුණොත් මේක එච්චර වැදගත් එකක් නෙමෙයි. මේක වටින ගමක් එච්චර නෑ. මම එච්චර දෙයක් දන්නේ නෑ. මේ යාර අනිත් වෙනාට හරි සන්තෝෂයි නේ. ඔයා මට වඩා යමක් කමක් දන්න කියන කෙනෙක්, ඔයා මට වඩා උගත් කෙනෙක්. මට දැක්කම ගෙවුනා ඒකයි. දැන් දවසක එක මිනිස්සෙක් බොහොම ද්වේෂ සහගතව ආවා තර්ක කරන්න. ඉතින් මම ඒ මනුස්සයට එනකොටම කිව්වා, මහත්තයා ඔයා මට වඩා උගත් කෙනෙක්. අර තර්කේ ඔක්කොම ඉවරයි. මම කිව්වා, දැන් අර කතා කරන්න ආපු කතා කරමු. නෑ, ලොක් එක වැටිලා. මොකද එයා ගන්නේ නැදේ මම වේලාදිනින් එයාට දුන්නා ටොක් ගාලා ලොක් එක වැටුණ කට දැන් කතා කරමු දැන් කතාව ඉවරයි මේ මනුස්සයට තිබුණේ මොකුත් කතාවක් නෙමේ අර ඉලිප්පෙන් නුමනාගම විතරයි තිබුණේ මං එනකොටම දුන්න කටුස්සක කරට මාලි දාගනින් කියලා හන්දෝ සේනිසා ගෙදර ඉන්න නෝනාවරුන්ට කරන්න තියෙන හොඳම දේ තමයි අපේ මහත්තයා තමයි ඔක්කොම දන්නේ කියලා මුරුන් ගත්තේ තියෙනවා. ඉතින් යා මුරුන් ගත්තට වෙලා කරත්තෙත් ඇදගෙන හොඳට යනවනේ දුවනවනේ එතකොට. නෝනට කරද්දට වෙලා ලස්සනට වෙලා දිලුන් ගෙඩියක් අකා දරළු ගෙඩියක් අකා යන්නයි තියෙන්නේ. ඉතින් ওই ක්‍රම දන්නේ සමහර නෝනලා. ඔය ඉගෙන ගන්න ඕන. එහෙම නැත්තම් නෝනව කරත්තේ බඳින්න පුළුවන් මහත්තුරුන්ටත් අපි නෝන තමයි ඔක්කොම දන්නේ කියලා කියලා නෝනව කරත්තේ බඳින්න. බැදල මහත්තයට පුළුවන් වෙරළු කකා දෙලුන් කකා කරත්තේට එලා යන්න. ඒක ක්‍රම ඉගෙන ගන්න. ඒක සිය කැමැත්තෙන් කරත්ත කර තියාගන්නවට කරන්න දෙයක් නෑ. ඉතින් ඒ කරත්ත කර තියාගන්න කැමති කෙනාට කරත්ත කර තියාගන්න ඉඩ දෙන්න ඕනේ. නැත්තම් ගැස්ටනේනේ. ඒකයි තියෙන ස්වභාවය. ඇයි අපිට මේ ලෝකේ හැමදේම හොඳයි කියලා බාර ගන්න පුළුවන් මට්ටමට අපේ හිත හදා ගන්නවා. ඇයි එහෙම බාර ගන්න හොඳ නැද්ද අපි එහෙම? හැමදේම හොඳයි. අර සුනාපරන්ත කියන දේශයට අද ඔය මක්කම කියන ප්‍රදේශය කියලා කියනවා. ඒ ප්‍රදේශයට මේ පුන්න මහරහතන් වහන්සේ වඩින්න කටයුතු කළා. තොර බුදුහාමුදුරුව දේශනා කරන ওই පලාති මහ දරුණු මිනිස්සු ඉන්නේ කියලා. දැන් මේ ප්‍රදේශයෙන් ආරම්භ වෙච්ච ආගම ටිකක් දරුණුයි කියලා පේනවනේ නේ. ඒගොල්ලොත් කියනවා. ඈ මක්කම මේ පැත්තෙන් ආරම්භ වෙච්ච දරව නාම නිකන් දරුණුයි කියලා කියන්නේ. ඔය පලාතේ යනකොට කිව්වා මේ මොම් බලාගෙන මේ පැත්තේ මිනිස්සු හරි සැරයි. වාසයට බැනවදී ගහයි. ගැහුවොත් බැනවැදුනොත් ගැහුවේ නැහැ කියලා හිතනවා. ගැහුවොත් අතපය ගැඩුවේ නැහැ කියලා හිතනවා. අතපය ගැඩුව නැරුවේ නැහැනේ කියලා හිතනවා. නැරුව කොච්චර අය මොනතරම් අනුතරෙන් මැරෙනවද? බොහෝ අය තමන්ගේ ජීවිතේ සිය දිවි හානි කරගන්නවද? මට ඒක නොමිලේ මහඹුණයි කියලා මම සන්තෝෂ වෙනවා කිව්වා. මොකද්ද එහෙමනම්? උන්වහන්සේට අතහරින්න තව දෙයක් තියෙනවද? අතහරින්න තව දෙයක් මරණයත් අත්හැරලා රහතුන් වැඩ ඉන්නේ. ඉතින් ගොඩාක් දේශපාලනය විසින් මිනිසුන් විශාල තරඟයකට ඇද දමලා වැඩවසන් යුගයක් හදලා වැඩ 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 කියන මට්ටමට මේ අසීරුතාවයකට පත් කරලා තියෙනවා. ආගම් විසින් දෘෂ්ටි ගොඩක් ඔළුවට කරපින්නලා කවදාවත් ඇහැපු නැති දේවල් පිළිගන්න කියලා තර්ජනය කළා, කඩුව පෙන්නලා, අවිය පෙන්නලා, බලපෑම් කළා, මනුෂ්‍යව දෘෂ්ටි වලින් හිර කරනවා. ඊට පස්සේ තමා විසින් අත්තවාදී කියලා හිකුත් තියෙනවනේ, තමා විසින්ම දෘෂ්ටි හදාගෙන ඒ දෘෂ්ටි වලත් හිර වෙනවා. විශේෂයෙන් ලෝකෙ දෙයක් කියා දෙන්නවත් දකින්නවත් කෙනෙකුත් ඇත්තෙත් නැති, එහෙමත් නැත්නම් Tamanට හිතන්නත් බැරි තත්වෙට Taman මේ දෘෂ්ටි රෝගයෙන් ලෙඩ වුණාට පස්සේ මේ මිනිස්සයා පුදුම විදියට මේ සංසාරේ තිරිසන් සතෙකුටත් වඩා ආශ්‍රණ වෙනවා. තිරිසන් සතෙකුටත් වඩා ආශ්‍රණ වෙනවා. මට මතකයි අපි එක්තරා කලා වැඩසටහනක් කරගෙන ගියා. ඉතින් මම අපි කිව්වා මේ මේ වැඩසටහන ගෙනියනවා හරි අමාරුයි නේද කියලා ඒ ගුරුවරයාගේ. නෑ ඒකට පොඩි සිම්පල් වැඩක් කරන්න තියෙන්නේ කිව්වා. මොකද්ද කරන්න තියෙන්නේ? ඕනෝන් අතර තරගයක් හදලා දෙන්න ඕන කිව්වා. කියන්නේ කටස් දෙකකට බෙදලා ඕනෝන් අතර තරගයක් හදලා දෙනවා. උන් අතර තරඟයේ කරගෙන යනවා. මම පැත්තක ඉඳගෙන හැමදාම මාසේ ගාස්තුව ගන්නවා කිව්වා. එච්චරයි. ඊට වැඩි වැඩ නැහැ. මාත් එක්ක තරගයක් හැදුවොත් එහෙමනේ ඔය මට ප්‍රශ්න වෙන්නේ. ඒ නිසා ඔවුනොවුන් අතර තරගයක් හදලා දීලා මට පැත්තකට වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ ගොඩාක් වෙලාවට තියෙන්නේ එහෙමයි. මිනිස්සුන්ට ඔවුනොවුන් අතර තරගයක් හදලා දීලා ඒ තරගය තුල ලෝකය දුවන්න දීලා බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ. කවුරුත් දුවනෝ කොහෙද දුවන්නේ කියලා දන්නේ නැහැ. වහාම කොහෙද දුවන්නේ, මොකටද දුවන්නේ, කොතනද ඉන්නේ, කවුද මම, මොකද්ද මේ ජීවිතේ කියලා මොහොතක් නතර වී කල්පනා කරන්න. ඒවල කල්පනා වෙන දේ කල්පනා වෙයි. දැන් මම කියන්නේ කල්පනා කරන්න, අහවල දේ කියලා නෙමෙයි. වෙන්න ඕන දේ වෙයි. වැටෙනවා නම් මේ ලෝකේ පතුලේම වැටෙන්න තියෙන සත්‍ය ඇරෙන්නට වෙන දෙයක් නැහැ. මහා සාගරයේ කිමිදෙන්න කිව්වහම ඒකේ කවුරු කිමිදුනත් ඒකේ මහා සාගරයේ පතුල හසු වෙනවා මිසක් වෙන දෙයක් අහුවෙන්නේ නැහැ නේ. ඒ වගේ මිනිස්සුන්ට මේ ලෝකේ අපි කල්පනා කරන්න කියලා ඉඩ දුන්නහම මේ ලෝකේ සත්‍ය මිසක් වෙන දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. උපන් දරුවෙක් හැටියට, ඒ කියන්නේ ආගමට බැඳෙන්න කලින්, අම්මා තාත්තා තඳුන ගන්න කලින්, නොම්බරෙත් අතේ ඉල්ලන්න කලින්, උපන් දරුවෙක් හැටියට මේ ලෝකෙ දෙහා කල්පනා කරන්න, දකින්න බලන්න පුරුදු වෙන්න. ඔබ මුලින්ම හඳුනගත්තේ 431 355 නොම්බර 8 ඇඳි කියලා. එහෙමයි ඔබ හඳුනගත්තේ. එව නෙමෙයිද? අර ලදරු ඒකකේදී ඒ ළමයාගේ අතේ අපි ඔය ආශිර්වාද එහෙම කරන්න යනවා. ගියා මේ අම්මලාට එහෙම පිරිත් නුල් බඳින්න යනවා. ඉතින් අපි බිවෙන්ටි දරුවන්ටත් සෙත් පතනවා. ඉතින් අර නම්බර් එකකින් ඒ දරුවා හඳුනන්නේ. අතේ නම්බරයක් බඳලා තියෙනවා. ඒ නම්බරෙත් බඳින්න කලින් දරුවා නස්තෝන නම් කරලා දෙන්නේ දරුවා. නම්බරෙත් බඳින්න කලින් දරුවා හැදේට මේ ලෝකෙ දිහා බලන්න බලන්න මොන තරම් empty මනසක්ද කියලා බලන්න. අන්න එතන ඉඳන් බැලුවොත් තමයි නිවන් දකින්න පුළුවන්. එතන නිවන තියෙනවයි කියලා මම කියන්නේ නැහැ. එතන නිවන නැහැ. එතන ඉඳන් බැලුවොත් ලෝකෙ දිහා නිවන් දකින්න ලේසි. ඇයි ලේසි? ආගම්, කුල, මල, ජාති, වර්ග, ගෝත්‍ර, පක්ෂ, පාට, ભેද බින්න මොකක්වත් නැහැ. එතන නිවන නැහැ. නිවන දකින්න ලේසි එතන. කුසේ ඉන්න දරුවටවත් නිවන නැහැ. සක්කාය දිට්ඨිය තියෙනවා. නමුත් එතන ඉඳන් නිවන දකින්න ලේසි. කුඩා දරුවෙකුට මේක නිවන දකින්න ලේසි. ඒගොල්ලන්ට හරියට පැහැදිලි කරලා දුන්නොත් කිව්වොත්. එනිසා බණහන් ඕන තැන තමයි නොම්බරෙත් අතේ බඳින්න කලින්. අන්න එතන ඉඳන් බණහන්. හරිමෂෝ. අන්න එතන ඉඳන් ලෝකෙ දිහා බලන්න සත්‍ය තේරෙයි. එතකොට එයාට ජය ගන්න ඉතුරු වෙන්නේ එකම එක්කෙනා, එකම දෘෂ්ටියක් පමණයි එයාට කඩා ගන්න තියෙන්නේ. මොකද සක්කාය දිට්ඨිය විතරයි. තේරෙනනේ? සක්කාය දිට්ඨි මම කියලා හැඟෙන ස්වභාවය විතරයි යාට බිඳ ගන්න තියෙන්නේ. දැන් මගේ මේ උගුර ලේරා වෙනකන් ඕගොල්ලන්ගේ දෘෂ්ටි කීයක් බිඳින්නද? ආගම් දෘෂ්ටි, ජාති දෘෂ්ටි, දේශපාලන දෘෂ්ටි, බෞද්ධ දෘෂ්ටිය, ඊට පස්සේ හාමුදුරුවරුන්ගෙන් ගත්ත දෘෂ්ටි, නිකායෙන් ගත්ත දෘෂ්ටි, මහා පුදුම දෘෂ්ටි තියෙන්නේ. බෞද්ධානාලිකාවේ දෘෂ්ටි අමාරයිද තියෙන. අපි බෞද්ධානාලිකා බුද්දිස් බලන්නේ. අපි බලන්නේ සද්ධා. අපිට සද්ධානාලිකාවේ දෘෂ්ටි. ඒක එහෙම හැදෙනවා ඉබේට. අපි බලන්නේ ITN. ITN එකේ දෘෂ්ටි. අපි බලන්නේ ස්වර්ණ වාහිනී. ස්වර්ණ වාහිනී දෘෂ්ටි. අපි වහන්නේ ජාතික රූපාරේ. බලන ටීවී එක අනුව මට කියන්න පුළුවන් එයාගේ දේශපාලන පක්ෂේ මොකද්ද කියලා. ඒ තරමට දෘෂ්ටි හැදෙනවා. මොකද අපි දන්න ඕන වෙනාලිකායක එක පක්ෂවල කියලා, තැන් තැන්වල කියලා, මදහත් බවක් තියෙන කලාතුරකින් කියලා. ඉතින් අපි මේ ලෝකේ දියුණුවක් හරි ප්‍රචලිත භාවයක් හරි අමුතුවෙන් හිතන්න ඕන නැහැ. මේ ලෝකේ දැන් දියුණුවයි කියලා හිතන්න. මීට වඩා දියුණුවක් තව කොහෙන්ද කියලා හිතලා මෙතන නතර වෙන්න. දැන් තව දියුණු වෙන්න ඕනද? කොහෙද දියුණුව කියන්නේ? මේ ඉන්න තැන දියුණුවයි. මේ ඉන්න තැන තමයි ඉහළම තැන. මේ ඉන්න තැන තමයි පූර්ණ වූ තැන. ඒක තේරුම් ගත්තොත් විතරයි තමන්ට පූර්ණ වෙන්න පුළුවන්. තමන් පූර්ණමයි සිටින්නේ, පූර්ණමයි කියලා හඳුනගෙන නැහැ. තමන් අතිශයින්ම පූර්ණමයි ඉන්නේ මේ ආසත්ත භාවය නිසා තමන් පූර්ණයි කියලා දන්නේ නැහැ. මේ ලෝකේ යමක් ඉල්ලගෙන යන්නේ, පතාගෙන යන්නේ, තරඟ කරගෙන යන්නේ තමන් දුප්පත් කියලා හැඟුණොත්නේ. තමන් බලයෙන් දුප්පත් කියලා හැඟුණොත් බලය හොයාගෙන යනවා. ධනෙන් දුප්පත් කියලා හැඟුණොත් ධනය හොයාගෙන යනවා. කීර්ති ප්‍රශංසාවන් වලින් දුප්පත් කියලා හැඟුණොත් එයා කීර්ති ප්‍රශංසා හොයාගෙන යනවා. එතකොට යම් කිසි දෙයක් දුවගෙන යන්නේ යම් කිසි දෙයකින් එයා දුප්පත් කියලා හැඟෙන නිසාද නැද්ද? හැඟෙන නිසා. යම් කිසි දෙයකින් දුප්පත් කියලා එයාට හැඟුණාම ඒ දේ එයා හොයාගෙන යනවා. මෙතන අඩුවක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ, මෙතන මේ නතර වෙච්ච තැනම තමයි පූර්ණත්වයේ තියෙන්නේ කියලා එයා තේරුම් ගත්තට පස්සේ එයා නතර වෙලා ජීවිතේ දිහා බලනවා. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට කොහේවත් සිත පිහිටවන්න අවශ්‍ය කරන්නේ නැහැ පිළිතුරු. එයාට හැම තැනම තියෙන ධර්මය. සමහර අය අහනෝනේ සිත ඒකඟ කරන්න ඕන, මුපරද ඒකඟ කරන්න ඕන, පොහේ දෙක කරන්න. ඒකඟ කරන්න තැනක් නැහැ කියලා තැනකුත් නැහැ. ඒකඟ කරන්න තැනක් තියෙනවා කියලා තැනකුත් නැහැ. දැන් එකඟ කරන්න තැනක් නැහැ කිව්වොත් එහෙම ඒ සිහිය අර කිසිම නැති තැනක් හොයනවා යා. ඉතින් නැති තැනක් හොයාගන්න පුළුවන්ද? එතකොට නැති තැනක් හොයාගන්න බැරි වෙනකොට මනස වේගෙන් එයා කම්පණ වෙනවා. ඒ වගේ අවස්ථාවක් තිබුණොත් එහෙම හොඳම දේ තමයි සරලව එතකන් ධර්මයේ තේරුම් ගන්නකම් ආස්වාස ප්‍රාස්වාසයට සහ මේ ඉරියාපත භාවනාවේ කායගත සතිය පොඩ්ඩක් වැඩෙන්න. එතකොට මනස සංසුන් වෙනවා, සිහිය උපදිනවා. සිහිය උපදුනාට පස්සේ නැවතත් ධර්මය මෙනෙහි කරාම තමන්ගේ ආය ආර්ය මාර්ගය තෝරගෙන යන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධේ නිවී යාම, ලෝභය, ද්වේෂය, මෝහය දුරු වී යාම, ලෝභක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ, නිරෝධෝ, නිබ්බානං. මේ ලෝභ ෂය වුණා, දේශ ෂය වුණා, මෝහ ෂය වුණා, අන්න එකට කියනවා බැඳීම් නැති වුණා. එකට කියනවා ආවරණ නැහැ, බැඳීම් නැහැ. එකට කියනවා නිර්වාණ. බැඳීම් නැති තැනට කියනවා නිර්වාණ. දස සංයෝජනයෙන්ම බැඳීම් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ම බැඳීම් නැහැ. නිවන් දකින්න පින්න තුනේ කරන්න තියෙන එකම දේ තමයි ක්‍රියාවේ දෝෂය දැන ගැනීම, ක්‍රියාවේ ආතතිය දැන ගැනීම, ක්‍රියාවේ නිස්සාර බව දැන ගැනීම. එතකොට මේ කර්මක්කාරය දුරු කරගන්න පුළුවන්. කෙනෙක් රණ්ඩු කරනවා, මං ගිහලා අහනවා ඇයි රණ්ඩු කරන්නේ? අහවල් දෙය ලබා ගන්න. එයා මගේ අහවල් දෙය ගත්තා. හොඳයි, ඒ දේ ඔබට ලැබුණා කියලා හිතන්නකෝ. ඊට පස්සේ පූර්ණත්වයට පත් වෙනවා. මේ මිනිස්සයාගේ ආතතිය කියන්නේ මහ පුදුම ආතතියක්. කෙනෙක් මර කිව්වත් හොඳ නැහැ, නොකිව්වත් හොඳ නැහැ, නියඳව හිටියත් හොඳ නැහැ, කතා කරත් හොඳ නැහැ, ලස්සනට හිටියත් හොඳ නැහැ, අවලස්සනට හිටියත් හොඳ නැහැ, හැඩට හිටියත් හොඳ නැහැ, හැඩ නැතුව හිටියත් හොඳ නැහැ, ගෙදරටම වෙලා හිටියත් හොඳ නැහැ, පිටත හිටියත් හොඳ නැහැ, හොඳින් කතා කළත් හොඳ නෑ, නරකින් කතා කළ මොනම දෙයකින්ම නොසෑහෙන ඌනතාවය තියෙනවා. ඒ ඌනතාවය නැති වෙන්න ඕන. ඌනතාවයක් තියෙන මිනිස්සෙක් වෙන්න එපා. ඌනතාවය මොකද්ද? දරිද්‍රතාවය, ඌනතාවය. ඌනතාවයක් නැති පිරිපුන් මිනිස්සෙක් වෙන්න. එවිට ලස්සනට භාවනා කරන්න පුළුවන්. ආශ්වාස කරනවා, ප්‍රාශ්වාස කරනවා, හිත නිදහස්. බලන්න එහෙම හිත හිතමින් තමන්ගේ හිත නිදහස් කරගන්න. ආශ්වාස කරනවා, ආශ්වාස කරනකොට හිතන්න, ප්‍රාශ්වාස කරනවා, ප්‍රාශ්වාස කරනකොට හිතන්න. ඒ අතර හිත නිදහස් කියමින් හිත නිදහස් කරන්න. හුදෙක් වචන මාලාවක් කරගන්න නැතුව ඒක තමන්ගේ හදවතින්ම මුළු ඇඟෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. ආශ්වාස, ආශ්වාස කරනවා, ආශ්වාස කරනවා, හිත නිදහස්. ආශ්වාස කරනවා, ප්‍රාශ්වාස කරනවා, හිත නිදහස්. හුදෙක් මේ වචන ටික උමනන එක නොවේ භාවනාව කියන්නේ. ඔබේ හිත සැහැල්ලු කරගන්න එකයි කියලා මතක තියාගෙන භාවනාවේ දෙන්න. ඒ නිසා වචනේ මෙනෙහි කිරීමට මුල් තැන දෙනවට වැඩිය හිත හදා ගන්න තැනට මුල් තැන දීලා කටයුතු කරන්න ඕන. දෘෂ්ටිගතව ඉන්න අයට මේ භාවනාව දෘෂ්ටියක් බවට පත් වෙලා කරන්නත් ඉඩ තියෙනවා. දෘෂ්ටි නැති කෙනෙකුට දෘෂ්ටියෙන් තොරව තමන්ගේ ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතා ඇතුව අතහැරීමේ සුවය ඇතුව භාවනාවේ දෙන්නත් හැකියාව තියෙනවා. භාවනාව අල්ලගන්නට නොවේ තිබෙන්නේ, භාවනාව තිබෙන්නේ අතහැරීමටයි කියලා හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. නැත්තම් ලෝකේ හැමදේම අතහැරලා භාවනාව අල්ලගනේ. භාවනාව තියෙන්නේම අතහරින්නයි කියලා තේරුම් අරගෙන භාවනාවත් අතහැරලයි භාවනාවේ දෙන්නේ. එවිටයි මේ භාවනාවේ සොඳුරු බව ඔබට දැනෙන්නේ. හිතේ බරක් නැත්නම්, හිත ස්වභාවයෙන්ම සැහැල්ලුයි නම්, හිත සැහැල්ලුයි කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒ කොටස අත්හරින්න. මොකද ඔබ සැහැල්ලුව භුක්ති විඳිනවානේ. හිතේ බරක් තියෙනවා නම් තමයි හිත නිදහස්, හිත සැහැල්ලු වේවා කියලා කල්පනා කරන්න ඕන. හිතේ සිතුවිලි වේගෙන් ගලාගෙන යෑමක් තියෙනවා නම් පමණක් ඒ මෙනෙහි කිරීමේ වේගය පාලනය කර ගැනීමට ආශ්වාස කරනවා කියලා හිතන්න පුළුවන්, ආශ්වාස කරනවා කියලා හිතන්න පුළුවන්. ඒකත් මෙනෙහි නොකර සිටීමේදී තමන්ට සහනයක් තියෙනවා නම් ඒකත් මෙනෙහි නොකරමින් තමන් සහනයටපත් වෙනවා. අපි කියුවා භාවනාවේ අරමුණ කරුණු ටිකක් මෙනෙහි කිරීම නොව හුදෙක් හිත හදා ගැනීමයි කියලා. හරියට හිත හැදෙනවා නම් ඔබ මෙනෙහි කළාද මෙනෙහි නොකළාද මොකද්ද භාවනාව කියන එක නෙමෙයි, අන්න භාවනාව. හිත හැදෙනවා නම් මමංකාරය අතහැර ජීවිතේ ස්වභාවිකත්වය අත්විඳිමු. එතනයි ලෝකයේ ආරම්භයත් අවසානයත් ඇත්තේ. යමෙක් මාගෙන් විමසුවොත් ලෝකයේ ආරම්භයත් අවසානයත් කොහෙද කියලා, මා ඔහුට දෙන පිළිතුර නම් මේ ලෝකයේ ආරම්භයත් අවසානයත් ඇත්තේ මේ මොහොතේ, මේ දැන්, මෙන්න මෙතන. එනිසා අපිට කියන අනන්ත දින, අපි මේ ලෝකේ අනන්තය කෙලවර කාලය දිනුවා. කාලය දින ඕනම කෙනෙකුට අනන්ත දින, අනන්ත දින ශ්‍රාවකයෙක් වෙන්න ඕන, අනන්ත දින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න, සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න. සත්‍ය අවබෝධ කරාට පස්සේ බුදුහාමුදුරු කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, දයාව කවදාවත් බිඳෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ශ්‍රද්ධාව, ඒ දයාව හැදිලා තියෙන්නේ දෘෂ්ටිත් එක්ක නෙමෙයි. මම ඉස්සර මට මතකයි කැට ගහන කාලේ, මම අවුරුදු කාලේදී දුබල ගිහිල්ලා කතරගම දෙයියන්ට, විෂ්ණු දෙයියන්ට පඳුරක් බැඳලා එනවා මාව දිනන්න ඕන කියලා. පරදිනවා. මං ආයි කියනවා, පහන් හතක් පත්තු කරනවා, පූජා වට්ටියකුත් තියෙනවා, මාව දිනන්න ඕන කියලා ආයි බැඳලා එනවා. ඒත් පරදිනවා. ඊට පස්සේ කියනවා ගිහිල්ලා කපුවා කියලා දුන්නා. ඊට පස්සේ දෙයියන්ට ටිකක් සැරෙන් කියන්න ඕන, එතකොට තමයි දෙයියෝ වැඩ කරන්නේ කිව්වා. මං ගෝවා මේ පහන් ටික ඔක්කොම කුඩු කරනවා ඇවිල්ලා මේ පාර මං පැරදුනොත් කියලා. ඒ පාර දින්න තේරෙන්නේ. ඊට පස්සේ එහෙමත් සැරෙන් කියලා දවසක් පරාද වුණා. ඊට පස්සේ පාන් ටික පොලේ ගාලා ආවෙන්නේ. එහෙම දේවලුත් තියෙනවා. එතකොට ඒ දවස්වල ඔය හුනියන් දේවාලයක ගිහිල්ලා මේ ගිහි කාලේ කරපු ඒවා මම පොරොන්දුවක් කළා. දින්නොත් මම මේ දේවාලේ හුණු ගන්නවා කියලා, ඒ කියන්නේ පේන්ට් කරනවා කියලා. පොඩි දේවාලයක් දවසේම හොඳට කැට ගහලා අවුරුදු කාලේ සෙල්ලම් කළා. අවසාන ගණන් හදලා බලනකොට මං ගිනිච්ච ගානට වඩා දිනලා තිබුණේ රුපියලයි. දැන් නමුත් මගේ බාරේ තියෙන්නේ කොහමද? දින්නොත් හුණු ගන්නවා කියලා. මං කිව්වා වුණෙන්ද යන්න රුපියලයි ගන්න පුළුවන්ද? ඕන්න මම මේ රුපියල දෙන්නම්, ඊට වැඩි නම් බෑ. රුපියලේ හුණු ගන්න පුළුවන්ද කියලා මං රද්ද නැතුව හිටියා. මෙන්න අයියලවන පටන් ගත්ත හීනේ. නිදා ගන්නව බෑ නයි පස්සෙන් එළවනු. ඌනේ ඇඳ යන්න නයිනේ ඉන්නේ. එදෙන හරි ආකර්ෂණයක් තියෙන කෙනෙක්. එහෙම දෙවිවරු ඉන්නවද නැද්ද නම් මරන් මන් දන්නේ නැහැ. සූනිය යකා කියලා යකෙක් ඉන්නවලු. කාලයකට හොඳයිලු, කාලයකට සවුත්තුයිලු. යන ප්‍රවාදයේ තියෙන යම් කිසි ආකර්ෂණ ශක්තියක් ඇති. මනුෂ්‍ය දෘෂ්ටිය. වැඩේ හරියන්නේ. ඒකෙන් බේරෙන්න ඕන ගම නිසා මේ ගෙනල්ලා උණු ගෙනල්ලා අතේ තිබිච්ච ගානක් දාලා පේන් කරා. පේන් කරලා කිව්වද හී ඕන්න මම උණු ගෑව දැම්වත් නයි වන්නේපා. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. ඊට පස්සේ කිසිම දෙයියෙක් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒවයි තියෙනවා යංගිසි ධනේ ශක්තියක් තියෙනවා. නැහැ කියන්නේ නිකන් බොරුවට විවේචනය කරන්නේ. තියෙන දේ තියෙනවා කියලා කියන්නේ, නැති දේ නැහැ කියලා කියන්නේ. බොරුවකුත් තියෙනවා, ඇත්තකුත් තියෙනවා. ඕනම ශේෂ්ත්‍රයක තියෙනවා. මන්ත්‍ර ශාස්ත්‍ර පොත්වල ඒ වාචික ධ්වනිවල ශක්තියන් තියෙනවා. මට තෙල් ටිකක් පිරිත් කරන්න කියලා ගාතාවක් දීලා ඉවරලා කිව්වා මේ පොතේ අනිත් ඒවා නම් බලන්න එපා කොල්ලෝ ඔය ටික විතරක්ම පිරිත් කරලා උඹ තෙල් ටික ඔළුවේ දාගන්න මේ හදාගනින්තු අපිට ඉතින් එපා කිව්වොත් ඒකම කරන කට්ටියනේ අනිත් ඒවත් කියවල බැලුවා කියවල බැලුවා විතරක් නෙමෙයි මේක ටිකක් කටපාඩම් වෙන කියවන්නත් ඕන කියලා කියෙව්වා කොහොමද වැඩේ ඒත් අර වගේ වැඩක් ඉලි වෙනකන් නිදාගන්න බෑ පස්සෙන් එලවනවා කිඹුල් එලවනවා අලි එලවනවා කොටි එලවනවා දැන් නයි එලවනවා පොළොංගු පන්න හදනවා බිඹුරු වෙලා ගන්නවා ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා බොහෝ අමාරුයි බෝධි පූජා කවි කියලා අර මේක කරලා පිළිත් දැන් බීලා තියෙනවා ඒ වගේ ඔලුවේ ගාගෙන යවන්තම් අන්න හදාගත්තා ඊට පස්සේ තේරුම් ගත්තා මේ වගේ පොත්පත් නම් අර මේව කියවන්න හොඳම නෑ කියලා තේරුම් කරගත්තා මේ මහා භයානක දේවල් කියලා තේරුම් ගත්තා ඊට පස්සේ තමයි බුද්ධ පාක්ෂිකය පිළිබඳ නැත්තම් මට හරි කැමැත්තක් තිබුණා গুপ্ত පැත්ත හරි ආසාවක් තිබුණා නමුත් ඒ গুপ্ত පැත්ත හරි බාලතරක් කියලා තේරුම් ගත්තා ඊට පස්සේ මේ නිවන් මඟ අපි සාගන යන වැඩ පිළිවෙලේ කටයුතු කරන්න පටන් ගත්තා ඒක බුද්ධ භාෂිතයේ කොච්චර කියුවයි මොනවද කියලා සෙටක් මිසක් අහිතක් නෑ ඒක මේ ඝණය ධනිය හොඳයි ඒ හැම පැත්තකින්ම හොඳයි සයි භාවිතා කරන්න ඔය ජය මුනිදස්ස ගාතාව බුද්ධෝති ලෝක සරණෝ අත්තිමේ සරණං අඤ්ඤං කියන අදිෂ්ඨාන ගාතාව හරියට හොඳට හොඳ ධනයන් වල හොඳ ස්වරයක පිහිටලා තියෙන මේ දේවල් ඒවයින් හරි විශාල ශක්ති ධාරාවල් නිර්මාණය කරන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් කියවන්න කියවන්න තමන් තුළට මහ ජවයක් හටගන්න බලයක් හටගන්න සිතූ පැතූ දේ කරන්නට පුළුවන් ජීව ශක්තියක් හටගන්න හොඳ ධාතා ධර්ම මෙනෙහි කරන්න පුළුවන් තරම් මෙනෙහි කරන්න ලංකාවේ පෝසත් වෙච්ච මිනිස්සුයෝ දිහා බලනකොට ඔය විශාල ධනවත් වෙච්ච අය ඒ වගේ මෙනෙහි කිරීම කරන කට්ටිය ඒගොල්ලෝ හැමදාම ඒ වගේම මාර බලවේග දුර්ලාගෙන ඉස්සරහට යන්න ඒක ලොකු හයියක් වෙනවා සමහර අයට තියෙනනේ මේ ධර්මයේ අසද්දිපව මාර බලවේග ඇවිල්ලා යටපත් කරගන්න බැරි මාර දෘෂ්ටිවල පැටලෙනකොට ඒවා දුරීභූත කරන්න ඒ ගාථාවන් වල විශාල ජවයක් බලයක් ශක්තියක් ඇති කරනවා ඉලේසිනේ එක දවසින් මේක කියලා දෙන්නත් බෑ හැමෝම අවුරුද්ද 2 3 4 5 කටු කාලා තමයි තේරුම් අරගෙන තියෙන්නේ මොකද මේක ඇඟ ඇතුලෙන්ම සක්කාය දිට්ඨිය කියන ස්වභාවය උගුල්ලලා දාන්න ඕන නිසා හුදෙක් දැනුමක් නෙමේ ආත්ම පරිවර්තනයක් නිසා මේක හිමින් පරිවර්තනය වෙන්න අපි ඉඩ දෙන්න ඕන ඉතින් ගහ වැවෙන්න ඉඩ දීලා අපි ඒකට වතුර පොර ටිකක් එකතු කරනවා එතකොට ලස්සනට ගහ වැවෙනවා. ඔබත් වැවෙන්න ඕන උනන්දුවෙන්. අපිත් වැවෙන්න උදව් කරනවා. ඒ නිසා වැවෙන්න උදව් වෙන්නේ මේ කාරණා ටිකයි. කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඒ කියන්නේ සත්‍යයට මනස හැඩගස්ස ගන්නවා. සත්‍යයේ ස්වરૂපයෙන් ලෝකේ දකින්න ඕන. අවිද්‍යාවේ ස්වરૂපය ගන්න හොඳ නැහැනේ. අපේ මානසික එක එක ගුණාංග තියෙනවා එහෙම නැත්නම් ඇන්ගල්ස් දෘෂ්ටි තියෙනවා එතකොට අපි සත්‍යයේ ඒ ඇන්ගල් එකට එන්න ඕන ඒ ස්වභාවයට එන්න ඕන සත්‍ය දැන දැනත් සමහර අය ඉන්නෝනේ නේද සත්‍ය අටපත් කරලා අසත්‍යෙම ජය ගන්න මහන්සි ගන්න ඒ වගේ ඒ තර්කයේ බුද්ධියෙන් තර්කයේ නෙමෙයි සත්‍යයේ බුද්ධියෙන් කටයුතු කරන කෙනා සත්‍ය පහළ වෙනකොට සත්‍යයත් එක්ක එකතු වෙනවා. එතකොට මනස තමන්ගේ නිදහස් වෙනවා. මොකද දෘෂ්ටි අල්ලගෙන ඉන්නවා නම් එයා මේක වැඩක් නැහැ කියලා කිව්වොත් එයා ඒක විශ්ි කරන්නේ නැත්තම්. වැඩක් නැහැ. ඒ නිසා දිනුමක් නැති ටිකට් පතක් දකින්නවා හා සමානව ධර්මයේ කරුණ වැටහිගෙන එයාට යනවා. අවසාන ටිකට් පතක් ඔබ විශ්ි කරනවා. ඒ වටිනාකමක් තියෙනවා කියලා අල්ලගෙනනේ ඔය නිකන් මැරෙන්න හදන්නේ. මේ මිනිසුන්ගේ ජීවිත කොළ කෑලි වලට දිය වෙන්නේ කොළ කෑලි වල වටිනාකමක් තියෙනවයි කියලා හැඟිච්ච නිසා. එහෙනම් අපි මිනිසුනේ ඔබගෙන් විමසන්න කැමති ඔබ කොළ කෑලි වලට දිය වෙන ජීවිතයක්ද ඔබගේ ජීවිතය? නේද? අයියෙන් කෑ ගාලා අහන්න ඕන මිනිසුනේ ඔබගේ ජීවිතේ කොළ කෑලි වලට දිය වෙන ජීවිතයක්ද? ඒක හුදෙක් ජීවත් වෙන ඌම නිසා, ඌමනා නිසා මුදල මිසක් මුදල නිසා ජීවත් වීම නොවේ කියන තැනින් ගත්තහම ඊට වඩා අගයක් ඇති සේවයක් නිර්මාණයක් ඇති වෙනවා. ධර්මය අවබෝධ කරගන්න කරගන්න පුහු ගති අඩු වෙනවා. පුහු ගති අඩු වෙන වියදම් අඩු වෙනවා. වියදම් අඩු වෙන අඩු වෙන අර මැරීගෙන හරි හම්බ කරන එකේ අවශ්‍යතාවයකුත් උවමනාවකුත් නැති වෙනවා. ඒ පුහු ගති නැහැ නේද? කාටවත් පෙන්නන්න දෙවල යා තරු විසි වෙන්න මගුල් ගෙවල් කරන්නේ නැහැ. තසු තරු විසි වෙන්න පාටි දාන්නේ නැහැ. මලගෙදර තරු විසි වෙන්න කරන්නේ නැහැ. එයා තරු විසි වෙන්න කාටවත් මුකුත්ම කරන්න නැති නිසා එයාගේ සරප්පු දෙක එයා දැම්ම කකුල් දෙකේ පහසුවට, එයාගේ ඇඳුම ඇඳ එයාගේ ඇඟේ පහසුවට එයා කටයුතු කරේ එහෙමයි. එයා ගිහිල්ලා යම් කිසි තැනකට කේක් එකක් නෙමෙයි දුන්නේ, එයාගේ සතුටු හිත, සුහදත්වය, ධර්මය, ප්‍රිය වචනය, ඥානය දානය කළා. දැන් අපි කොහොමද ඇත්තද කිසිම තෑගක් ගෙනියන්නේ කාටවත්? මොනවද ගෙනියන්නේ? සද්ධර්මය. දැන් සද්ධර්මයේ දානය දීලා දානේ වළඳලා ඉනවා. අපි තෑගු ගෙනියන්නේ නැහැ. ඉතින් අඩු පිළිගැනීමක් ඇත්තෙත් නැහැ. නේද? අනේ හාමුදුර අපිට තෑයි ගෙනාවේ නැහැ කියලා. ඔයත් එහෙම පුරුදු වෙන්න ඕන. හිනාවත් අරයි යන්න, හොඳ සිතුවිලි අරයි යන්න, හොඳ ආශිර්වාදයක් අරයි යන්න. අම්මා මොකුත් අපිට ගෙනාවේ නැන්නේ. උනාට ඉතින් දැක්කහම බඩ විරුණා කියලා කියයි. කේක් ගෙඩියක් උස්සන් ආවට වැඩක් තියෙන පුක් මූණ දැක්කේ නැද්ද? ඒ නිසා එහෙම වෙන්නේ නැති දයාව ලෝකේ හරිම දුර්ලභ දේ උපසවා ගන්න. මොකද්ද? සතුට, සතුටෙන් ජීවත් වෙන එක ලෝක දුර්ලභම සම්පත. ඒ නිසා ඔබේ සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන්, දයාපන්න භාවයෙන්, සිනහවෙන්, ප්‍රබෝධයෙන් ඔබ ධනවත් වූ කෙනෙක් බවට පත් වෙන විට ඔබ විශාල මල් කලමක් අරගෙන ගියා කෙනෙකුට වඩා, විශාල තෑග්ගක් අරගෙන ගියපු කෙනෙකුට වැඩිය හොඳට ඒගොල්ලන්ට අපිව ෆීල් වේවි, දැනේවි. අතේ මල් කලමක් අරන් ගියේ නැති වුණත් කමන්නේ, ඔබ ලස්සන ප්‍රසන්න සිතක් අරගෙන, ප්‍රසන්න සිනහවක් අරගෙන, ප්‍රබෝධයක් අරගෙන ඉස්සරහට යන්න. බුදුරජාණන් වහන්සේගේ හිරු මඩල වගේ බබලනවා. බුදුරජාණන් වහන්සේ මල් උයනක් වගේ ලස්සනට බබලනවා. ඒ බුදුරජාණන් වහන්සේ අප්‍රමාදීව දකින්න. මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගස්, වැල්, මල්, වලාකුළු, නිල් අහස අපිට හැම මොහොතකම කියා දෙනවා පාඩම්. ඔබ මේ ස්වභාව ධර්මයේ වෙන කෙනෙකු බවට පත් වෙන එක අත්හැර දාලා ඒ තරංගය පොඩ්ඩක් පැත්තකින් තියලා, පොඩ්ඩක් නෙමෙයි සම්පූර්ණයෙන් පැත්තකින් තියලා, කවදාවත් අයි ගන්න බලා ගන්න නැතුව පැත්තකින් තියලා, මේ නැල වෙන පා වෙන ස්වභාවයත් එක්ක, ගලා යන ස්වභාවයත් එක්ක ඔබ එක්වන්න. ස්වභාවයෙන් ඔබ කොන් වුණේ ස්වභාවයේ වරද නිසා නොවේ. ඔබේ වරද නිසා. ඔබේ වරද ඔබ මගහරවන්න, ඔබේ වරද ඔබ දුරු කරගන්න ස්වභාවය ඔබ බොහෝම ආදරෙන් දයාවෙන් වැළඳගන්න.